නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානා හෝති දෝෂ විනය පරියෝසානා හෝති මෝහ විනය පරියෝසානා හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගෙන තියෙන්නේ සංයුක්ත නිකායේ මග්ග සංයුක්තයේ බ්‍රාහ්මණ සූත්‍රයෙන්. ඉතින් මේ බ්‍රාහ්මණ සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණේක් සැවැත් නුවර හරහා යන ගමනක්. ඉතින් මේ අවස්ථාවේදී මේ ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා තනිකරම සුදු පාට සලුපිලි වලින් සැලසිලා ඊට පස්සේ සුදු පාට අශ්වරථයකට නැගිලා තමයි මේ සැවැත් නුවර හරහා යන්නේ. ඉතින් ඒ රථයේ තියෙන සුවිශේෂත්වය තමයි මුළු රථයම සුදු පාටයි. රථයේ වහල සුදු පාටයි, රථයේ රෝද සුදු පාටයි, යොදලා තියෙන අශ්වයින් සුදු පාටයි, අශ්වරථයේ පදවන මනුස්සයා ඇඳගෙන ඉන්න සලුපිලි සුදු පාටයි, මේ බ්‍රාහ්මණයා පැළඳගෙන ඉන්න සලුපිලිත් සුදු පාටයි, ඒ තියා පැළඳගෙන ඉන්න මේ සෙරප්පු දෙක පවා සුදු පාටයි. ඉතින් මේ විදිහට මේ සියල්ල සුදු පාට වර්ණයෙන් යුක්ත වෙච්ච මේ යානාවකින්, මේ අශ්ව යානාවකින් කරත්තයකින් මේ බ්‍රාහ්මණයා මේ සැවැත් නුවර හරහා යනවා. ඉතින් මේක දකින සැවැත් නුවර වාසී මිනිස්සුයෝ ඉතින් මේ ගැන පුදුමය පළ කරනවා, ඒ ගැන මවිතය පළ කරනවා, ඒ ගැන සතුට ප්‍රකාශ කරනවා. මේක හරියට දිව්‍ය යානාවක් වගේ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ උදේවරුවේ පිණ්ඩපාතයේ වැඩම කළායි තිබුණේ. ඉතින් උන්වහන්සේ දකිනවා මේ සිද්ධිය. දැකලා ඊට පස්සේ පිණ්ඩපාතයෙන් පස්සේ ජේතවනාරාමේදී භාගතුන් වහන්සේට මේ කරුණ සැල කරනවා. භාගතුන් වහන්සේ මම මේ විදිහට උදේ පිණ්ඩපාතයේ වඩිනකොට මේ විදිහේ දර්ශනයක් දැක්කා. මිනිස්සු මවිත වෙලා ඒ ගැන තමන්ගේ ප්‍රසාදය පළ කළා. ඉතින් භාගතුන් වහන්සේට පුළුවන් ද මේ බ්‍රහ්ම යානාව, මේ දිව්‍ය යානාව ධර්මානුකූලව යම්කිසි අන්දමකින් විග්‍රහ කරලා දෙන්න, ධර්මයට මේක ගලපන්න පුළුවන්ද කියලා ආනන්ද සාමීන් වහන්සේ අතුරු ප්‍රශ්නයක් නැත්තම් අමුතු යෝජනාවක් කරනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ඒ යෝජනාව පිළිඅරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා, ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ටංගිකස්ස මග්ගස්ස අදිවචනං. ආනන්ද, මේ බ්‍රහ්ම යානාවක් කියලා කියන්නේ, දිව්‍ය යානාවක් කියලා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයට කියන සමාන වචනයක් කියන තවත් වචනයක්. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම යානාව, දිව්‍ය යානාව, ධර්ම යානාව වශයෙන් සලකන්නේ එතකොට මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය. ඒ වගේමයි මෙතන සඳහන් වෙනවා අනුත්තරෝ සංගාම විජයෝ. මේ කෙලෙස් සැඩපහර කපාගෙන යන, ඒ කෙලෙස් සැඩපහරට, කෙලෙස් බලමුළුවට පහර දෙන ඒ සටනේදී භාවිතා වෙන අනුත්තර වූ, උත්තරීතර වූ රථය තමයි, සංග්‍රාම රථය තමයි මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගය. එතකොට ආරෂ්ඨාංග මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වර්ණනා කළා. ඊට පස්සේ එක එක මාර්ග අංගයක් ගැන විස්තර කරගෙන යනවා. දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨි මාර්ගාංගයත්, සම්මා සංකප්ප කියන මාර්ගාංගයත් ගැන සෑහෙන දුරට සාකච්ඡා කළා. ඉතින් ඒ මාර්ගාංග දෙක මේ පින්වතුන් අහලා ඇති ප්‍රඥා ශික්ෂාවට තමයි අයත් වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන එක ප්‍රඥා ශික්ෂාවට තමයි අයත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ දෙක දැන් සාකච්ඡා කළා, අවසන් කළ නිසා මම අද බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසට පිවිසෙන්න. ඒ තමයි සීල ශික්ෂාව. එතකොට සීල ශික්ෂාවට අංග තුනක් අයිති වෙනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට මේ සීල ශික්ෂාව ගැන ඉතින් අපි සමස්තයක් වශයෙන් සැලකුවොත් අපි දන්නවා, අපි පුංචි කාලේ ඉස්කෝලේ ගිහිල්ලා, එහෙම නැත්නම් දහම් පාසලට ගිහිල්ලා අපි සිල් ගන්නවා. ඉතින් අපිට ඒ තරම්ම තේරුමක් නැහැ ඊමේ සිල් ගන්න කියලා. ඉතින් අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන නිසා, වැඩිහිටියෙක් කියන නිසා ඉතින් අපි සිල්පද සමාදන් වෙනවා. ඉතින් කෙසේ නමුත් පස්සේ පොඩ පොඩ අපිට නුවණ පෑදෙන්න අපි ටිකක් මෝරන්න මේ සීල එක තියෙන වටිනකම කෙනෙකුට වටහා ගන්න පුළුවන්. සරලව හිතාගත්තොත් අපි පන්සිල් සමාදන්ලා ඉන්නවා නම් එතකොට අපෙන් අනෙකුත් අයට බයක් ඇති වෙන්නේ මේ විදිහක් නැහැ. අපි ඒක ආරක්ෂා කරනවා නම් සතෙක් මරන්න නැත්තම්, හොරකමක් කරන්න නැත්තම්, කාමෙහි වරදවා හැසිරෙන්නේ නැත්තම්, ඊළඟට බොරු කියන්නේ නැත්නම් රහමෙර පානය කරන්නේ නැත්නම් එකතකින් එතකොට අපේ අතින් එබඳු අකටයුතු සිද්ධ නොවන නිසා එකතකින් සමාජයටත් අපි අසල වාස මේ ඉන්න අයටත් අසල් වාසීන්ටත් ලොකු ශාන්තියක් තියෙනවා. දැන් අපි සතෙක් මරනවා නම් එහෙම නැත්නම් අපි මිනිහ මරනවා නම් ඒ කියන්නේ සමාජයට බොහොම අහිතකරයි. හොරකම් කරනවා නම් ඒ විදිහටම සමාජයට බොහොම අහිතකරයි. ඉතින් මේ අන්දමින් අපිට තේරෙනවා මේ ශික්ෂාපද සමාදන්ව ආරක්ෂා කරද්දී අපිට විතරක් නෙමෙයි සමාජයට අපේ අසල්වැසියන්ට අපේ ගෙදර අයට ඉතින් මේ සියලු දෙනාටම ලොකු යහපතක් තියෙනවා. ඒකේ අනිත් පැත්තටම තමන්ගේ පැත්තෙන් ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් පෘථග්ජන මනසේ විවිධ අන්දමින් කෙලෙස් ක්‍රියාත්මක වෙනවා. ඒ කෙලෙස් වලට අනුකූලව තමයි අපි වැඩ කරන්නේ. අපේ හිතේ රාගසිතක් පහළ වෙච්ච ගමන් අපි ඒ අනුව යනවා. ඒ ඔස්සේ හිතනවා, ඒ ඔස්සේ රාග රත් වෙනවා. ඊට පස්සේ ඒ අනුව කටයුතු කරනවා. ඉතින් එතකොට අන්න අපේ අතින් සිල්පද බිඳෙනවා, අපි වහලෙක් බවට පත් වෙනවා. අපේ හිතේ ද්වේෂසිතක් පහළ වුණාම අපි සමාහලාවට ගහ බැන ගන්න යනවා, රණ්ඩුවට යනවා. ඉතින් හරහා අපිම වෙහෙසට හානියට මේපත් වෙනවා. ඉතින් මේ අන්දමින් අපිට තේරෙනවා අපි සාමාන්‍යයෙන් පෘථග්ජන මනස ඒ වගේ කෙලෙස් වල අතකොළුවක් බවට පත් වෙන ගතිය, කෙලෙස් වල වහලෙක් බවට පත් වෙන ගතිය බොහොම ඉහළයි. දැන් කෙනෙක් සිල්පද සමාදන් වෙලා ඒ සිල්පද මුල් කරගෙන සීලයක් ආරක්ෂා කරද්දී ඒ සිල්පද වලට තියෙන ගරුත්වය හරහා, ඒ කෙරෙහි තමන් දක්වන ආකල්පය හරහා, බයපක්ෂපාතී ආකල්පය හරහා එයා එක්තරා අන්දමකින් අර හිතේ පහළ වුණාට අර වගේ විවිධ කෙලෙස් ඒවා කඩාගෙන යන්නේ නැතුව, ඒවා වීතික්‍රමණය කර ඒ කෙලෙස් වලට අනුකූලව හැසිරෙන්නේ නැතුව, ඒකේ වහලෙක් වෙන්නේ නැතුව අර සිල්පද ටිකට මුවා වෙලා සිල්පද ටික අඩේ කරගෙන සිල්පද ටික හරහා මෙතනත් ආරක්ෂා වෙනවා. එතකොට පෞද්ගලික වශයෙන් ගත්තහමත් එතකොට මෙයාට අර කෙලෙස් වල වහලෙක් වෙන්නේ නැතිව කටයුතු කරන්න, එතකොට මේ සිල්පද වලින් ලොකු පිටුවහලක්, මේ සීලෙන් ලොකු පිටුවහලක් ලැබෙනවා. ඊට පස්සේ තවත් පැත්තකින් ගත්තහම දැන් සීලයක් ආරක්ෂා කරාම අපිට මෙලෝ වශයෙන් යම් යම් අපි හිතමු ඒ තැනත්තා සිල්වතෙක් වශයෙන් ප්‍රසිද්ධ වීමක්, ඒ වගේම අනිත් අය අතර ප්‍රසාද සුළු පුජ්‍යලයෙක් බවට පත්වීමක්, මේ වගේ තියෙන යම් යම් වාසි තමන්ට අත් වෙනවා. ඒ වගේමයි බාහිර මේ අනාගතයේ වශයෙන් ගත්තොත්, ඊළඟ භවයේ වශයෙන් ගත්තොත් ධර්මයේ ප්‍රකාශ වෙනවා. ඉතින් ඊළඟ භවයේදී අපි හිතමු තවත් හොඳ මනුස්සාතුම් භාවයක්, එහෙමත් නැත්නම් දිව්‍යාතුම් භාවයක් වගේ ලබන්නත් මේ සීලය හේතු වෙනවා. ඉතින් මේ ඇවිල්ලා එකතකින් බලවම බොහොම සරලව අපි කාටත් තේරෙන තවත් පැත්තක්. ඒ වගේම හැබැයි යම් කෙනෙක් ඊට වඩා ටිකක් කැප වෙලා, පේ වෙලා මේ සීලය ආරක්ෂා කරනවා නම් ඒක එයාගේ සීල පාරිශුද්ධියක් දක්වා ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. සීල විසුද්ධියක් දක්වා අරගෙන යන්න පුළුවන්. දැන් මේ පිටු තුන අහලා ඇති සීල විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, ඔය ආදී වශයෙන් විසුද්ධි හතක් භාගතුන් වහන්සේ දේශනා කරලා තිනවා. ඉතින් ඒකේ මුලට එන්නේ සීල විසුද්ධිය. ඉතින් එහෙමනම් අපි ඉස්සරහට යන ගැඹුරු ආධ්‍යාත්මික ගමනකදී මේ සීල විසුද්ධිය කියන එක මූලික අංගයක් බවට පත් වෙනවා. ඒක හරියට නිකන් ගේකට ගයක් හදන්න යොදන අත්තිවාරම වගේ බවට පත් වෙනවා. අපි දන්නවා ගයක් හදන්න නම් නැත්නම් යම්කිසි ගොඩනැගිල්ලක් ඉදි කරන්න නම් බොහොම ශක්තිමත් අත්තිවාරමක් අවශ්‍යයි. ඒ ශක්තිමත් අත්තිවාරම මත පදනම් කරගෙන තමයි අපි ගයක් නැත්නම් ගොඩනැගිල්ලක් ඉදි කරන්නේ. අපිට ඒ ගොඩනැගිල්ල එබඳු ශක්තිමත් අත්තිවාරමක් මත ඉදිකලේ නැත්නම් සමහරවිට අතරමඟදී කඩන් වැටෙනවා. ඒ නිසා අපි ප්‍රඥාවක් සමාධියක් දිනු කරද්දී අර සීලයෙන් හදාගත්ත පදනම අත්‍යවශ්‍ය වෙනවා. සමහරවිට අපිට ඒක මුලදි තේරෙන්නේ නැහැ. පස්සේ පස්සේ හිත ඒකාග්‍රතාවය වැඩෙනකොට, සති සම්පජඤ්ඤය දිනු වෙනකොට ඒ සීලයක තියෙන අවශ්‍යතාවය, ඒක තියෙන වටිනකම තේරිලා කෙනෙකුට පුළුවන් ඒ සීලය පැත්තත් ශක්තිමත් කරන්න. එතකොට මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකට සම්බන්ධයි. එකිනෙකට උදව් කරන ස්වභාවයක් තියෙනවා. සීලය සමාධියට උදව් කරනවා, සමාධිය ප්‍රඥාවට උදව් කරනවා, ආයිත් ප්‍රඥාව සීලයට උදව් කරනවා, ප්‍රඥාව සමාධියට උදව් කරනවා. මේ අන්දමින් මේ අංග තුන නැත්නම් ශික්ෂා තුන එක එක ශික්ෂාවට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරනවා. එතකොට පින්වත්නි මේ විදිහට මේ සීලය සරලව අපි තේරුම් ගත්තොත් තමන්ට තමන්ගේ හිතේ එන කෙලෙස් වල වහලෙක් නොවී කටයුතු කරන්න මූලික වශයෙන් උදව් කරනවා. ඒ වගේමයි අනිත් අයට ඒ හරහා මේ තැනැත්තාගෙන් වෙන්න පුළුවන් සමාජීය හානිය අවම කළා එයාව හික්මෝනෝ. ඊට එහා ගිහිල්ලා ඊට පස්සේ සම්ප්‍රායික වශයෙන් පරලෝව වශයෙන් එයාට යම්කිසි හොඳ තැනක උත්පත්තියක් ලබා දෙන්න උදව් කරනවා. එයා ඊටත් එහා ගිහිලා ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙලා තව ටිකක් ගැඹුරට යන්න උත්සාහ කරද්දී සීලය හොඳ පදනමක් බවට පත් වෙනවා. ශක්තිමත් අත්තිවාරමක් බවට පත් වෙනවා. ඒ ඉන් එහා තියෙන අධිචිත්ත අධි ප්‍රඥා මට්ටමට එයාට පිවිසෙන්න. එතකොට මෙන්න මේ සීලය අත්තිවාරමක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ අතරම සියලුම බුදුරජාන් වහන්සේලාගේ ප්‍රසිද්ධ ගාථාවක් වෙන ඒ සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන සාසනං. එතකොට සියලු පව්කම් නොකර සැරීම, ඊළඟට කුසලයෙහි සමාදන් වීම, කුසල් කිරීම, ඊළඟට තමන්ගේ සිත හාත්පසින් පිරිසුදු කර ගැනීම, මෙන්න මේක සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි කියලා ඉතින් ධම්මපදයේ සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මෙන්න මේ පව් නොකර සිටීම කියන මූලික පියවර. එතකොට මෙන්න මේ සීලය හරහා අපිට සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊළඟට දෙවැනි පියවර වන කුසලය සමාදන් වීම, කුසලය අනුගමනය කිරීම, කුසලය වැඩිම වර්ධනය කිරීම. එතකොට දෙවන පදයෙන් සනාථ කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අපිට මේ සීලයේ පැති දෙකක් හොයාගන්න පුළුවන්. නැත්නම් පැති දෙකක් මතු කරගන්න පුළුවන්. එකක් තමයි වාරිත්ත සීලය, ඒ වලකින පැත්ත. ඊළඟට තමයි චාරිත්ත සීලය, ඒ ක්‍රියාත්මක කරන පැත්ත. සබවාපස්සකරණං කියලා කිව්වහම එතකොට අපිට මුලින්ම මේ වාරිත්‍ර සීලයක් හම්බ වෙනවා. මේ සතු මරන්න නැතුව ඉන්නවා, හොරකම් කරන්න නැතුව ඉන්නවා, කාමී වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්නවා, බොරු කියන්නේ නැතුව ඉන්නවා. ඊළඟට අපි හිතමු රහමිර පානය කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඔය අන්දමින් අපිට ඒ නොකර සිටීම තුළ වාරිත්‍ර සීලයක්, ඒ සබ්බපාපස්ස අකරණං කියන බුදුබණ පදයට අනුගතව කටයුතු කිරීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ චාරිත්‍ර සීලයේ වශයෙන් අපි ඒ සීලයම තව ටිකක් ශක්තිමත් කරන්න, ඒ සත්තු මරණවා වෙනුවට සත්තුන්ට අභය දානය දීමක්, තවත් කෙනෙකුට උදව් කිරීමක්, කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් කටයුතු කිරීමක්, අනිත් අයගේ දේවල් ආරක්ෂා කර දීමක්, බොරු කියනවා වෙනුවට සත්‍ය කතා කිරීමක්, ඔයාදී වශයෙන් මේකේ චාරිත්‍ර වශයෙන් මේක තවදුරටත් ඒ තමන් අතින් වර්ධනය වෙන පැත්තකුත් මේක සඳහන් කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් අපිට තේරෙනවා මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකට එකක් උදව් කරගන්නවා. ඉතින් ඇතැම් වෙලස් අවස්ථාවන් වලදී බුදුරජාන් වහන්සේ සීලය ඉස්සෙල්ලා ආරක්ෂා කරගෙන, එහෙම නැත්නම් සීලය මූලික වශයෙන් ආරක්ෂා කරගෙන ඒ මත පදනම් වෙලා ඉදිරි භාවනා කටයුතු කරගෙන යන්නේ කියන එක ඍජුවම ප්‍රකාශ කරපු තැන් තියෙනවා. උදාහරණයක් වශයෙන් සතිපට්ඨාන සංයුක්තයේ භික්ඛු සූත්‍රය අපිට හඳුන්වන්න පුළුවන්. එතෙන්දී එක්තරා අවස්ථාවකදී භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාන් වහන්සේ සමීපයට ඇවිල්ලා වැඳලා අවසර අරගෙන බුදුරජාන් වහන්සේ සැලකනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට අවශ්‍යයි එකලාව ගිහිල්ලා වනගත වෙලා භවනා කළා භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය සාක්ෂාත් කරගන්න. හුදෙකලාව මට මේ ධර්මයේ හැසිරෙන්න උවමනාවක් තියෙනවා. ඒ නිසා මං කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ මට කමටහනක් දෙන්න කියලා මේ බුදුරජාන් වහන්සේගෙන් ඍජුව කමටහනක් ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුහාඳුරුව කියන නැත්තම් දෙන අවවාදය තමයි තස්මාත්විහ ත්වං භික්ඛු ආදිමේව විසෝදේහි කුසලේසු ධම්මේසු. එහෙමනම් භික්ෂුව මෙන්න මේ කුසල් දහම්හි මුලම පිරිසුදු කරගන්න. කෝච ආදි කුසලානං ධම්මාන. කුමක්ද මේ කුසල් දහම්හි මුල? සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුකා. මේ සුපිරිසුදු වූ සීලයත් ඍජු වූ දෘෂ්ටියත්. වෙනත් වචනවලින් කියනවා නම් සීලයත් සම්මා දිට්ඨියත් තමයි. එතකොට මේ සියලු කුසල් දහම්හි මුල වශයෙන් භාගතුන් වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ. එතකොට අපිට තේරෙනවා කොයිතරම් ඒ සම්මා දිට්ඨියට මූලිකත්වය දීලා තිනවද, ඒ වගේම කොයිතරම් සීලයට මූලිකත්වය දීලා තිනවද. එතකොට මේ සීලයයි සම්මා දිට්ඨියයි කියන මෙන්න මේ සියලු කුසල් දහම්හි මුල හොඳින් පිරිසුදු කරගෙන ඊට පස්සේ මොකද්ද කරන්න කියන්නේ? යතෝ කෝතේ භික්ඛු සීලංච සුවිසුද්ධං භවිස්සති දිට්ඨිච උජුකා තතෝ ත්වං භික්ඛු සීලං නිස්සාය සීලේ පතිත්තාය චත්තාරෝ සතිපට්ඨානේ තිවිධේන භවෙයාසි. මේ විදිහට මහණ මේ පිරිසුදු වූ සීලයක් පවත්වමින් ඍජු වූ දෘෂ්ටියත් පවත්වාගෙන ඊට පස්සේ මේ සීලය ඇසුරු කරමින් සීලය පදනම් කරගෙන සීලය මත හොඳට පිහිටාගෙන චත්තාරෝ සතිපට්ඨානේ තිවිධේන භවෙයාසි. මේ සතර සතිපට්ඨාන ධර්මයන් ත්‍රිවිධ ආකාරයකින් දියුණු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ତොර මෙතන ත්‍රිවිධ ආකාරය කියන්නේ අජ්ජත්ත බහිද්දා. අජ්ජත්ත බහිද්දා කියන ත්‍රිවිධ ආකාරය. ආධ්‍යාත්මික වශයෙන් මේක දියුණු කරන්න, බාහිර වශයෙන් දියුණු කරන්න, ආධ්‍යාත්මික බාහිර වශයෙන් මේ දෙක දියුණු කරන්න. මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරන්න. එතකොට අපිට තේරෙනවා මේ සතර සතිපට්ඨාන ධර්මයන් වර්ධනය සඳහා, වැඩිම සඳහා, ප්‍රායෝගිකය තුළ යෙදීම සඳහා බුදුරජාන් වහන්සේ මතක් කරනවා මේ සීලයක් මත පිහිටා කටයුතු කිරීම, සීලයක් ආරක්ෂා කිරීම, සීලයක් ඇසුරු කිරීම. ඒ වගේමයි හැම විටම නිවරදි එල්ලයක්, නිවරදි දෘෂ්ටියක්, නිවරදි දැක්මක්, සම්මා දිට්ඨියක් පවත්වා ගැනීම බුදුරජාන් වහන්සේ මෙතෙන්දි මතක කරලා පෙන්නලා තියෙනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ශික්ෂා තුන අතිශය ප්‍රයෝජනවත්, අතිශය එකිනෙකට සම්බන්ධයි. එහෙමනම් අපි දැන් තව ටිකක් මේකේ විස්තර බලන්න උත්සාහන්ත වෙමු. දැන් මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී මේ එක එක අංගයක් ගැන බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශයක් තියෙනවා. සම්මා දිට්ඨිය ගැන කියනවා, සම්මා ඊළඟට සම්මා සංකප්පය ගැන, දැන් අද අපි සම්මා වාචාව ගැන ඒ කියන ප්‍රකාශය තමයි මාතෘකාව වශයෙන් තියාගත්තේ. සම්මා වාචා ආනන්ද භාවිතා බහුලී කතා රාග විනය පරියෝසානෝ හෝති. යම්සි කෙනෙක් නිවැරදි වචනයක් පාවිච්චි කරනවා නම් ඒ හරහා යාට මේ රාගය දුරු කරගන්න, රාගය විනේනේ කරගන්න, රාගය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේමයි ద్వේෂය දුරු කරගන්න, ద్వේෂය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මෝහය දුරු කරගන්න, මෝහය බැහැර කරගන්න අවස්ථාවක් ලැබෙනවා. එහෙනම් මේ සම්මා වාචාව නිවැරදි වචනය භාවිතා කිරීම තුළ ඒ තැනත්තාට අත්වෙන ටිකක් ගැඹුරු ආනිසංසයක් තමයි මේ බ්‍රාහ්මණ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතු කරලා තියෙන්නේ. එහෙමනම් අපිට ටිකක් මේ සම්මා වාචා කියන මාර්ගාංගය ගැන මීට වඩා ටිකක් ගැඹුරින් සලකන්න සිද්ධ වෙනවා. දැන් අපි මහා චත්තාරීසක සූත්‍රයට පොඩ්ඩක් අපේ අවධානය යොමු කළොත් මම මෙතන මේ පින්වතුන්ට හඳුනා ගන්න පුළුවන් මේ පොඩි රූප සටහනකින් පෙන්වුම් කරලා තියෙනවා. දැන් මේ මාර්ගාංග 10ක් මෙතන පෙන්වුම් කරලා තියෙනවා. මූලික වශයෙන් මාර්ගාංග 8ක් සේක පුජ්‍යලයාටත්, ඊළඟ මාර්ගාංග 10ක් අසේක පුජ්‍යලයාටත් සමන්නා මේ තියෙන බව මේ මහා චත්තාරීසක සූත්‍රය අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතන සම්මා වාචා කියන මාර්ගාංගය කොටස් දෙකකට පෙන්වුම් කරනවා. එකක් තමයි සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදි වේපක්කෝ, අනෙත් එක තමයි අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. අපි මීට කලින් කතා කරපු මාර්ගාංගවලත්, ඒ කියන්නේ සම්මා දිට්ඨියෙත් සම්මා සංකප්පයෙත් මේ වගේම පැති දෙකක් අපි කතා කළා. උදාහරණයක් වශයෙන් සම්මා දිට්ඨියේ පැති දෙක වශයෙන් අපි ලෞකික සම්මා දිට්ඨියක් ගැන කතා කළා. ඉතින් තමයි අපි මතක් කරගත්තේ අර කම්මස්ස කතා සම්මා දිට්ඨිය ගැන. මේ කර්මයේ කර්මඵලය අදහාගෙන ප්‍රධාන වශයෙන් කටයුතු කිරීම. ඒතර ලෞකික සම්මා දිට්ඨිය වශයෙන් පෙන්ලා දුන්නා. නැ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන් ඊට පස්සේ අපි ටිකක් ඊට එහා ගිය වඩන දියුණු කරන සම්මා දිට්ඨියක් ගැනත් අපි සාකච්ඡා කළා. ඒ වගේමයි සම්මා සංකප්පයත් ඒ ආකාරයෙන්ම කොටස් දෙකකින් අදියර දෙකකින් අපි විස්තර කරා. දැන් එතකොට මේ මහා චත්තාරීස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා වාචාවත් අන්නේ වගේම පැති දෙකක් තියෙනවා. ඒ එක පැත්තක් තමයි අත්ති බික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි එක සම්මා වාචාවේ පැත්තක් තියෙනවා. ඒක ආශ්‍රව සහිතයි. හැබැයි පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙන්නේ. ඒ වගේමයි උපදි විපාක ලබා දෙනවා. ඊළඟට අත්ති බික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහණෙනි ඒ වගේම සම්මා වාචාවක් තියෙනවා. ඒක ආර්යයි, ආශ්‍රව රහිතයි, ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. තේහෙනම් අපිට මේ පැති දෙක ගැනම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. දැන් එතකොට මේ සම්මා වාචාවට පිවිසෙන්න කලින් අපි ටිකක් මතක් කරගත්තොත් මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද? ඒකත් ටිකක් මතක් කරගන්න වෙනවා. මොකද මේ මිච්ඡා වාචාවෙන් වැළකී සිටීමේ අදියරක් තමයි සම්මා වාචාවේ මුල් පැත්තක් වශයෙන් පෙන්ලා දෙන්නේ. මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? ඉතින් ඒකත් අපි හුඟක් දෙනෙත් දන්න කරුණක්. මිච්ඡා වාචාව හතර ආකාරයකට භාගතුන් වහන්සේ දේශනා කරනවා. මුසාවාදය, ඊට පස්සේ පිසුනා වාචාව, පරුසා වාචාව, සම්ප්‍රප්පලාපේ වශයෙන්. ඉතින් අපි මේ එක එක අංගයක් ගැන ටිකක් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙනවා. දැන් මුසාවාදා වේරමණී. දැන් මුසාවාදා වේරමණී කියන එක ඇත්තම සම්මා වාචා පැත්තට යනවා. මුසාවාදය කිරීම නැත්තම් බොරු කීම කියන එක මිච්ඡා වාචා පැත්තට යනවා. ඊළඟට පරුසා වාචා කියන එක නැත්නම් පිසුනා වාචා කීම, එහෙම නැත්තම් අපි කියන පිසුනු බස් කීම, කේලාම් කීම මිච්ඡා වාචාවක් වෙනවා. පිසුනු බස් කීමෙන් වැළකීම සම්මා වාචාවක් වෙනවා. ඊට පස්සේ පරුෂ වචන කීම මිච්ඡා වාචාවක් වෙනවා. පරුෂ වචන නොකියා සිටීම සම්මා වාචාවක් වෙනවා. ඊට පස්සේ සම්ප්‍රප්පලාප හිස් වචන කීම මිච්ඡා වාචාවක් වෙනවා. සම්ප්‍රප්පලාප හිස් වචන නොකියා සිටීම සම්මා වාචාවක් වෙනවා. ඊටතර අපිට මේ පැති දෙක පොඩ පොඩ ටික ටික අපි දැන් ගැඹුරට විග්‍රහ කරගෙන යමු. මුසාවාදය. මුසාවාදය කියලා කිව්වහම ඉතින් අපි දන්නවා විවිධ වන්දමින් මේ බොරු කියන විදිහ, වංචා කරන විදිහ, වංචනික කටයුතු වල යෙදෙන විදිහ අද ඉතින් ලෝකේ බොහොම ප්‍රකටව සුලභව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ කාලේ නම් ඇත්තටම බොහොම සරල ක්‍රම වලට තමයි මිනිස්සු කටින් බොරු කියලා තමයි නැත්නම් අතින් පයින් යම් ඉඟිබිඟි කළා තමයි බොරු කිව්වේ. නමුත් අද වෙනකොට ඒක බොහොම පුළුල් අන්දමින්, හිතා ගන්න බැරි අන්දමින් ව්‍යාප්ත වෙලා තිනවා. ඉතින් එතකොට අද ඇත්තටම මේක ඇත්තද බොරුද කියලා හිතා ගන්න බැරි තරම් ඒවා මේ හරි අමාරු විදිහට මිනිස්සු හරිම සූක්ෂම අන්දමින් බොරු කියනවා නැත්නම් වංචා කරනවා. එතකොට මේ බොරු කියන එක එතකොට සමාජයේ නිකන් පිළිලයක් වගේ පැතිරලා තියෙනවා. ඇත්තටම මිනිස්සෙයින්ට තියෙන එක ප්‍රධාන හැකියාවක් තමයි මේ වචන පාවිච්චි කිරීම. තිරිසන් සතුන් එක්ක අපි සංසන්දනය කරලා බැලුවොත් තිරිසන් සතෙකුට බෑ අපිට තරම් ඔවුනවුන් හා සංනිවේදනයක් කරගන්න. නමුත් මිනිස්සයාට බොහොම පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ හොඳ ගැඹුරු දෙයක් සංනිවේදනය කරගැනීමේ හැකියාව තියෙනවා මේ වචන පාවිච්චිය හරහා. නමුත් ඒ හරහාම තමයි අද වැඩි පිරිසක් අකුසල් රැස් කරගන්නෙත්. දැන් අපි දන්නවා කයින් මොකක් හරි අකුසලයක් කරනවා නම්, අපි තුමු කෙනෙකුට ගහනවා නම්, එයාට යම්සි හානියක් කරනවා නම්, ඒක සමහරට ඒ මොහොතේදී යමක් සිද්ධ වුණා. ඊට පස්සේ ඕන්නම් අපි හිතමු ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙතක් දාගත්තා. ඊට පස්සේ ඉතින් ඒක හොඳ වෙනවා කියලා කියමු. හැබැයි වචනයෙන් සිද්ධ වෙන හානිය ඊට වඩා හරිම බරපතලයි. මොකද වචනයෙන් පුළුවන් කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වටන්න, සම්පූර්ණයෙන්ම එයාගේ හිත බිඳින්න, එයාට හරියට නිකන් පපුවට පිහියෙන් ඇන්නා වගේ අවුරුදු ගණන් මුළු ජීවිත ගණන්ම විඳවන්න මේ වචනයට බොහොම ප්‍රබල හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට ඊටත් එහා ගිහිල්ලා සමාලාට මේ සමගි වෙච්ච දෙපිරිසක් බිඳවන්න, ඔවුනොවුන් අතර කලකෝලාහල ඇති කරන්න, යුද්ධ ඇති කරන්න, රටවල් දෙයක් අතර යුද්ධ ඇති කරන්න, ඉතින් මේ වගේ හුඟක් බොහොම බරපතල මට්ටමක් මේ වචන හරහා සිද්ධ වෙනවා. ඉතින් අද ඒකත් එහාට ගිහිල්ලා මේ ලිඛිත මාධ්‍ය හරහා ඉතින් මේ වචනම ප්‍රකාශ වෙනවා. ඒ තමන්ගේ හිතේ තියෙන දේ ලිඛිත මාධ්‍යයන් හරහාත් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ හරහාත් ඉතින් බොහොම ප්‍රබල අන්දමින් අපිට ඕනනම් වැරදි දෙයක් සමාජගත කරන්න පුළුවන්. වැරදි අදහසක් සමාජගත කරන්න පුළුවන්. ඉතින් ඒ හරහා සියලු දෙනාම නොමග යනවා. ඒක බලන, දකින, කියවන සියලු දෙනාම නොමග යනවා. ඉතින් එතකොට බැලුවාම දැන් ඇත්තටම අතීතයට වඩා හරිම සංකීර්ණ විදිහට මේ බොරුව සමාජගත වෙලා තියෙනවා. බොරුව මිනිස්සුන්ට නිකන් කිට්ටු වෙලා තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මිනිස්සුත් ඒක එච්චරම සලකන්නේ නැහැ. ඉතින් විහිළුවටත් බොරු කියනවා. සාමාන්‍ය දෙයක් විදිහටත් බොරු කියනවා. රැකී රක්ෂා කරන තැන්වලදීත් බොරු කියනවා. ඊළඟට දේවල් දොරවල්වලදීත් බොරු කියනවා. දේශපාලනයේදීත් බොරු කියනවා. ඊළඟට ගෙවල් දොරවල් වලදීත් වංචා කරනවා, රැකී රක්ෂා කරන තැන්වලදීත් වංචා කරනවා, දේශපාලනයේදීත් වංචා කරනවා, රටවල් වලදීත් වංචා කරනවා. ඉතින් මේ විදිහට බැලුවාම මුළු ලෝකයේම මේ වංචනික ස්වභාවයකින් ඇලලීගෙන තියෙනවා. ඉතින් එතකොට දැන් අපි ඇත්ත වශයෙන්ම බොරුවක් වෙන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් සැලකුවොත් දහමේ පෙන්නනවා ඇත්ත වශයෙන්ම අපිට මේ මුසාවාදය කියන එක සිද්ධ වෙන්න නම් අපේ අතින් ඒ අකුසලය සිද්ධ වෙන්න නම් අංග හතරක් සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. එකක් තමයි ඇත්ත වශයෙන් සිද්ධ නොවෙච්ච දෙයක්. අභූත දෙයක් තියෙනවා. ඒ වගේම අපිට හිතේ ඌමනාවක් පහළ වෙනවා. ඒක වුණා කියලා පෙන්වන්න. උනේ නැති දෙයක් ඔන්න වුණා කියලා පෙන්වන්න. එහෙම නැත්නම් වෙච්ච දෙයක් උනේ නැහැ කියලා කියන්න අපේ හිතේ ඒ බඳු චේතනාවක් පහළ වෙනවා. දන දන බොරු කියන්න අන්න චේතනාවක් පහළ වෙනවා. ඊට පස්සේ යම්කිසි උත්සාහයක් කරනවා. එක්කෝ වචනයෙන් කියනවා නැත්නම් ලියුමකින් කියනවා ප්‍රකාශ කිරීමකින් කරනවා. මේ අංග චලනාදියකින් යම්කිසි අන්දමකින් ඒක නිරූපණය කරනවා. මේ අන්දමින් අපි යම්කිසි ක්‍රමයක් යොදා ගන්නවා. ඊට පස්සේ ඒ ක්‍රමය අනුව ඒක අහපු, ඒක දැකපු, ඒක කියවපු අනිත් පිරිස නොමග යනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මෙන්න මේ කාරණා හතර අපි දැන දැන කළා නම්, අපේ අතින් සිද්ධ වුණා නම් අපි එතකොට මුසාවාදයකට තමයි වැටලා තියෙන්නේ. මේක එක්තරා අන්දමකින් හරි රසවත් කාරණාවක් වෙනවා. දැන් මේ පිංගතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් සාරාංශ කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්මයන් පූර්ණේ කළා කියලා අපි අහලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ අතින්, ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේගේ අතින් මේ අප්‍රමාණ වූ මේ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙන මේ සංසාර ගමනේදී ඒ විවිධාන්දමින් ඇතැම් වෙලාවට අත්වැරදීම් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රාණඝාත සිද්ධ වෙලා තියෙනවා, සොරකම් කිරීම සිද්ධ වෙලා තියෙනවා, කාම මිත්‍යාචාර සිද්ධ වෙලා තියෙනවා, ඒ වගේම රහමෙර පානය සිද්ධ වෙලා තියෙනවා. ඉතින් බැලුවාම උන්වහන්සේගේත් සතිය දුර්වල වෙච්ච අවස්ථාවන් වලදී ඉඳලා හිටලා මේ වගේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ බෝධිසත්වයන් වහන්සේගේ මේ චරිතාපදානයේ කිසිම තැනක බොරුවක් කියලා නැහැ කියලා ප්‍රකාශ වෙනවා. ඒකත්කින් අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලොකු ආදර්ශයක් සපයනවා. උන්වහන්සේ මේ සත්‍ය සොයා යන ගමනේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ එහෙමනම් සත්‍ය දෙයක්මයි කතා කරලා තියෙන්නේ. ඒක උන්වහන්සේ සතු සුවිශේෂී ලක්ෂණයක්. කිසිම අවස්ථාවක තමන්ගේ ජීවිතය ගියත් බොරුවක් කියලා නැහැ. සැතම් වෙලාවට මාකරි වැරද්දක් කළා රජුරවන්ට මහු වෙනවා. බොරුවක් කියලා ගැලවෙන්නත් පුළුවන්. හැබැයි බොරු නොකිය ජීවිතය පරදුවට තියලා ඇත්තම කියලා තියෙනවා. අන්න ඒ වගේ ජීවිත පරිත්‍යාගයෙන් සත්‍යම කතා කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ බුද්ධ කාලයේදී පමණක් නෙමෙයි මේ බෝධිසත්ව අවදීයේදී පවා කතා කරලා තියෙන සත්‍යමයි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ මේ බෝධිසත්ව අවදීයේදී පවා අනෙකුත් පුංචි වැරදි සිද්ධ ඉඳලා හිටලා කලාතුරකින් සිදු වුණත් මේ වැරද්ද සිද්ධ වෙලා නැහැ. ඒ කියන්නේ මුසාවාදය කියන එක සිද්ධ වෙලා නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ සත්‍යයක් අවබෝධ කරගන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අපිව පොළඹවන ශාස්ත්‍රඥ වහන්සේ එහෙමනම් කොයිතරම් සත්‍යවාදීව කටයුතු කරලා තියෙනවද කියන එක ගැන අපිට හිතන්න වටිනවා. මොද අපි උත්සාහ කරන්නේ අධ්‍යාත්මය ගමනක යෙදෙමින් අපි උත්සාහ කරන්නේ සත්‍ය අවබෝධ කරන්න නම් අපි කොහොමද බොරුවක් කර කර වංචාවක් කර කර සත්‍ය අවබෝධ කරන්නේ? ඒකත් අපි හිතලා බලන්න වටිනවා. මොකද අපි යන්නේ සත්‍ය අවබෝධ කරන්න. එහෙමනම් අපිට කිසිසේත්ම හැකියාවක් ලැබෙන්නේ නැහැ අපි තුල තියෙන වංචනික බවක් නම්. අපි තුල ක්‍රියාත්මක වෙන්නේ අනුන්ව රවටන ස්වභාවයක් නම්, මවාපෑමක් නම්, වංචනික ස්වභාවයක් නම් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ සත්‍යයක් අවබෝධ කරන්න. එහෙමනම් අපි ටික ටික සත්‍ය වෙත ගමන් කරද්දී, සත්‍ය අවබෝධයක් කරහා අපි ගමන් කරද්දී අපි තියෙන මේ දුර්වලකම් තේරුම් අරගෙන අපි ටික ටික සත්‍යවාදී වෙන්න, මුසාවාදයේ පැත්තකට දාලා, බොරුව පැත්තකට දාලා, වංචාව පැත්තකට දාලා හැකිතාක් සත්‍යවාදී වෙන්න අපි උත්සාහන්ත විය යුතුයි. දැන් මේ බොරුව ගැනම ඉතින් තව ටිකක් එහාට යනකොට දැන් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ මේ පිවිසෙනවා රාහුල පොඩි සාමීන් වහන්සේව හම්බ වෙන්න. දැන් මේ පුංචි සාමීන් වහන්සේ දැන් මහන වෙලා වැඩි කාලයක් ගිහිල්ලා නැහැ, සාමනීර මට්ටමේ ඉන්නේ. ඉතින් උන්වහන්සේව හරි මාර්ගයට ගන්න බුදුරජාන් වහන්සේ විවිධ අන්දමින් ඒ රාහුල පුංචි සාමීන් වහන්සේට අවවාද දෙනවා. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ මේ රාහුල සාමීන් වහන්සේව බැහැ දකින්න වැඩම කළාම ඉතින් පාදෝවණය කරන්න වතුර සකස් කරලා දෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ වතුර ටිකක් පාවිච්චි කළා
පාදෝවණය කළා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් වතුර ඉතිරි කළා භාජනේ. මේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා, රාහුල මේ ඉතිරි වෙලා තියෙන ස්වල්ප වූ වතුර ප්‍රමාණය වගේ තමයි මේ බොරු කියන පැවිද්දෙන්ගේ ඉතිරි වෙලා තියෙන මහානකම. කියන්නේ යම්ස කෙනෙක් බොරු කියනවා නම් ඒ තැනත්තාට ප්‍රබල මහානකමක් නැහැ. ප්‍රබල ශ්‍රමණ බවක් නැහැ. එයාට නිකන් හරියට මේ ඉතිරිලා තියෙන මණ්ඩි ටිකක් වගේ, නැත්නම් ඉතිරිලා තියෙන බොහොම ස්වල්ප වතුර ටිකක් වගේ තමයි යාගේ මහානකමෙත් වටිනාකම. ඊට පස්සේ කියනවා ඒ තීච්ච වතුර ටිකත් නිකන් බහැරට විසි කරලා දානවා. බහැරට විසි කරලා දාලා බුදුහාමුදුරු කියනවා මේ බහැරට විසි කරලා දාපු වතුර ටික වගේ තමයි, අහක දාපු ටික වගේ තමයි යාගේ මහානකමත්. එයා මහානකම අහක දාලා තමයි බොරු කියන්නේ. ඊට පස්සේ දැන් හිස් බඳුන යටිකුරු කරනවා. යටිකුරු කළ බුදුහාමුදුරු කියනවා මෙයාගේ යම්ස කෙනෙක් බොරු කියනවා නම් එයාගේ මහානකම ශ්‍රමණ බව හරියට නිකන් යටිකුරු කරපු බඳුනක් වගේ කියලා. ඊට පස්සේ හිස්සු බඳුන පෙන්නලා රාහුල ස්වාමීන් වහන්සේට මතක් කරනවා යම්ස කෙනෙක් බොරු කියනවා නම් එයාගේ මහානකම හරියට නිකන් හිස් බඳුනක් වගේ, හිස් දෙයක්. එතකොට අපිට තේරෙනවා බුදුහාඳුරෝ මේ රාහුල පුංචි ස්වාමීන් වහන්සේව හික්මවන්න කොයිතරම්නම් ඒ ස්වාමීන් වහන්සේට මතක් කරලා දීලා තියෙනවද විවිධ උපාය මාර්ගයන් පාවිච්චි කරලා, කොයිතරම්නම් මතක් කරලා දීලා තියෙනවද මේ මහානකමක සත්‍යවාදී වීමේ වටිනකම, ශ්‍රමණ භාවයක සත්‍යවාදී වීමේ වටිනකම. වෙනත් වචන වලින් කියනවා ආධ්‍යාත්මික ජීවිතයකදී සත්‍යවාදී වීමේ වටිනාකම කොතරම්නම් මතක් කරලා දීලා තියෙනවද? සත්‍යවාදී නොවි බොරු කියන මිනිස්සෙකුට ඕනම දෙයක්, ඕනම පහත් වැඩක් කරන්න පුළුවන් බව මේ අඹලට්ටික රාහුලවාද සූත්‍රයේදී මතක් කරලා දෙනවා. ඉතින් එතකොට අපි මේ බොරුව කියන එක ගැන ඉතින් මේ පින්තුන් අහලා තියෙන දෙයක්, දන්න දෙයක් සමහරවිට අපේ අතිනුත් කියවෙනවත් ඇති. එහෙනම් අපි ටික ටික මේ බොරුවෙන් වළකින්න උත්සාහන්ත වේවි. දැන් අපි ඊළඟ මාතෘකාවට පිවිසුනොත් පිසුනා වාචාව කියන එක. දැන් යම්සි දෙන්නෙක් නැත්තම් කීප දෙනෙක් බොහොම සතුටින් සමගියෙන් කටයුතු කරනවා නම් අපේ හිතේ සමහරවිට ඒ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන්, ඒ අයව බිඳවන උමනාවක් ඇති වෙන්න පුළුවන්, නැත්තම් අපි ඒ අයගෙන් ලකුණු ගන්න කියලා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ විවිධ විෂම අදහස් නිසා සමහරවිට අපි මේ සමගි සම්පන්න අය බිඳවන්න කේලම් කියන ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මොකද වෙන්නේ? අර දෙදෙනෙක් අතර තීච්ච සමගිය, පවුලක තිබිච්ච සමගිය, නැත්නම් යම්කිසි ගමක තිබිච්ච සමගිය, සමාජයක තිබිච්ච සමගිය, රටක තිබිච්ච සමගිය, රටවල් දෙකක් අතර තිබිච්ච සමගිය, මේවා බිඳලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම කලකෝලාහල ඇති වෙන ගතියකට, ඕනෝන් හා වෛර කරගන්න ගතියකට පත් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ වචනේ කොයිතරම්නම් අපිට හානි කර අන්දමින් පරිහරණය කරන්න පුළුවන්ද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට බුදුරජාන් වහන්සේ මතක් කරනවා දැන් මේ කේලමක් කියද්දි එහෙමනම් කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. එතෙන්දිත් කාරණා හතරක් විතර සම්පූර්ණ වෙන්න ඕනේ. මේ ඇත්ත වශයෙන්ම අපේ අතින් කේලමක් කියවුණා කියලා සනාථ කරන්න. එකක් තමයි මේ සමගි සම්පන්නෙන් ඉන්න දෙන්නෙක් හෝ කීප දෙනෙක් හෝ ඉන්න ඕනේ. ඊට පස්සේ අපේ හිතේ ඒ දෙදෙනාව බිඳවන්න අදහසක් පහළ වෙන්න ඕනේ. සමහරවිට ඒක කරන්නේ ඔවුනොවුන් ගැන තියෙන යම්කිසි ඊර්ෂ්‍යාවකින්. එහෙම නැත්නම් එක්කෙනෙක්ගේ අවධානය නැත්නම් එයාගේ මනාපය, එයාගේ කැමැත්ත අපිට ගැනීමේ උවමනාවෙන්. අපිට එයාගේ අදහස ගැනීමේ උවමනාවෙන්, අපිට එයාගේ කැමැත්ත ගැනීමේ උවමනාවෙන් අපි අනිත් කෙනා ගැන අඩුපාඩුවක්, වැරැද්දක් මතු කරලා පෙන්නනවා, නැත්නම් නැති වැරැද්දක් හරි මතු කරලා පෙන්නනවා. ඒ සඳහා අපි යම්සි ව්‍යායාමයක් කරනවා. සමහරවිට එයා ගාවට යනවා, එයා ගාවට පිවිසෙනවා, ඒ ගැන විවිධ උපක්‍රම කරනවා, වචනයෙන් කියනවා, ලියුම් ගනුදෙනු වලින් කරනවා, විවිධ ක්‍රම පාවිච්චි කළා. දැන් මේ දෙන්නව බිඳවන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙන්න මේ ව්‍යායාමය එතකොට අපි කරනවා. ඊට පස්සේ ඒ ව්‍යායාමය හරහා ඔවුනොවුන් බිඳෙනවා. දැන් අවිශ්වාස කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට කටයුතු කළොත් ඔන්න අපිට මෙන්න මේ පිසුනා වාචා කියන මේ පිසුනු බස් කීමේ අකුසලයේ සිද්ධ වෙනවා. නැත්නම් මේ අපේ අතින් දැන් ඔන්න කේලමක් කියවුණා කියලා අපිට ඍජුවම ප්‍රකාශ කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේ මෙන්න මේ අන්දමින් කටයුතු කළා. හිතාමතාම සමග සම්පන්න දෙදෙනෙක් හෝ කීප දෙනෙක් හෝ මම බිඳෙව්වා කියලා අන්න අපිට මෙන්න මේ අකුසලයේ සිද්ධ වෙනවා. ඉතින් එතකොට තේරෙනවා සාමාන්‍යයෙන් කෙනෙක් ඒ සමග සම්පන්න දෙදෙනෙක් බිඳවනවා කියන්නේම මහාම අකුසල කර්මයක්. මොකද මේ සමගිය තමයි ඇත්තටම වටින්නේ. නමුත් මෙතෙන්දි කළා තියෙන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් අපි තව ටිකක් මේක නිවැරදි පැත්තට එල්ල වෙලා කටයුතු කරද්දී කොහොමද මේක වර්ධනය කරන්නේ කියන එක ගැන පස්සේ සාකච්ඡා කරමු. ඊට පස්සේ අපිට යන්න පුළුවන් පරුෂා වාචා කියන කොටසට. එතෙන්දි අපි ටිකක් දැඩි කරගත්ත සිතකින්, නපුරු කරගත්ත සිතකින්, ද්වේෂ සහගතව තවත් කෙනෙකුට රළු වචනයකින් කතා කරනවා. ඒ වගේමයි අපේ තියෙන කිපුන සිතක්. ඒ වගේමයි මේ කිපුන සිත නිසා අපි බොහොම බරපතල සැරපරුෂ වචන පාවිච්චි කළා තමයි තව කෙනෙකුට කතා කරන්නේ. ඉතින් එතකොට මේකෙත් එකාතකින් පැති කීපයක් හිතා ගන්න පුළුවන්. එකක් තමයි මේ සැරපරුෂ ගොරෝසු වචන පාවිච්චි කිරීම. තව පැත්තක් තමයි අපි සමාලාවට කෙනෙකුට ඇනෙන විදිහට, අනුම්පද විදිහටත් සමාලාවට කියනවා. එතන සමහරවිට බොහොම මුරුදු වචන පාවිච්චි කරා වෙන්න පුළුවන්. නමුත් කියලා තියෙන අනුම්පදයක් වෙන්න පුළුවන්. සමහරවිට මේ එයාගේ හිත කැඩෙන විදිහට, එයාගේ හිත බිඳෙන විදිහට, සම්පූර්ණයෙන්ම එයාව පහත හෙලන විදිහට වචන පාවිච්චි කරනවා. ඉතින් එතනදී මේ පාවිච්චි කරන වචනේ තියෙන ගොරෝසුකම රළු පරළු බවම නෙමෙයි එතෙන්දී බලපාන්නේ. මේ වචනය ඇහිම නිසා අර තැනැත්තා කොයිතරම්නම් මානසිකව එකතකින් වැටෙනවද, මානසිකව එයා තුළ හානියක් සිද්ධ වෙනවද, එයාගේ වෙන වචන වලින් කියන්නේ කොයිතරම්නම් එයාගේ හිත රිදෙනවද කියන කාරණා තමයි එතෙන්දි මෙතෙන්දි විශේෂයෙන්ම බලපාන්නේ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත්, අපි හිතමු දෙමව්පියෙකුට යම්සි දරුවෙක් අම්මට තාත්තට කතා කරනවා. අපි හිතමු මේ දෙමව්පිය බොහොම උවමනාවෙන් ශක්තිමත්ව නැත්නම් තමන්ගේ මුළු ජීවිතේම කැප කළා තමයි මේ දරුවව හැදුවේ වැඩුවේ. ඉතින් මේ දරුව සමහරාලාට උස්මහත් වෙලා ටිකක් කරඳන්න උස්සුනාට පස්සේ සමහරට මේ අම්මට තාත්තට කතා කරනවා බොහොම රළු පරළු විදිහට. මට මොනවද කළේ කියලා සමහරට අහනවා. බොලා මට මොනවද කළේ? ඉතින් ඔහම අහන දරුව ඉන්නවා. ඉතින් එතකොට අර දෙමව්පියන්ට ඒක තනිකරම මේ හදවත පසා කරගෙන යන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මොකද අර දරුවා වෙනුවෙන් තමන්ගේ ජීවිතේම කැප කළා. නමුත් අවසානයේදී දරුවා කතා කරන්නේ අන්න අර අන්දමින්. ඒක අපිට තේරෙනවා මේ තරම් බොහොම හදවත විනිවිද යන ස්වභාවයක් මේ පරුෂ වචනේ තියෙනවා. එතෙන්දී මේ පාවිච්චි කරන වචනය අපි මේ සාමාන්‍ය වචනින් කරන කුණුහරුපයක් වීමම නෙමෙයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. අවශ්‍යතාවය වෙන්නේ ඒ පාවිච්චි කරන වචන හරහා අනිත් තැනැත්තාගේ හිත කොයිතරම් කීරි ගැහෙනවද, කොයිතරම් හිත රිදෙනවද කියන කාරණාව තමයි වැදගත් වෙන්නේ. ඒතකොට සමහර ලාවට අපි බොහොම පහත් අන්දමිනුත් කෙනෙකුට කතා කරනවා. නිකං මාකර දෙයක් බොහොම උපහාසයට, අපහාසයට ලක් වෙන විදිහට, නැත්නම් කෙනෙක්ව අවඥාවට ලක් වෙන විදිහට අපි කතා කරනවා. ඉතින් ඒකත් ඇත්තරම වැටෙන්නේ මෙන්න මේ පරුෂ වචනයේටම තමයි. අපිට පස්සේ සම්ප්‍රප්පලාපයට පිවිසුනොත් හුඟක් වෙලාවට දැන් මේ සම්ප්‍රප්පලාප පැත්ත බහුලව ක්‍රියාත්මක වෙන ස්වභාවයක් තියෙනවා. දැන් ඉස්සර කාලේ නම් ඉතින් සමහරාලාවට කෙනෙක් නාන්න කරන්න ගඟකට ගිහාම, දොලකට ගිහාම, ලිඳකට ගිහාම එතන ඉතින් පොඩ්ඩක් ගෑනු උදවිය ඉතින් පොඩ්ඩක් එහාට මෙහාට ඉතින් අහල පහල තියෙන දෙයක් කතා කරනවා. ඉතින් ඒක ඊටම එපමණකින් ඒක සීමා වුණා. නමුත් අද එහෙම නෙමෙයි. අද මේක මුළු සමාජගත පිළිලයක් වගේ මේ සමාජ මාධ්‍ය හරහා, ජනමාධ්‍ය හරහා සම්ප්‍රප්පලාප වලින්ම වැහිලා ගිහිල්ලා තියෙනවා. අද හරිම සූක්ෂමයි. අපිට දැනෙන්නේවත් නැහැ අපි මේ කතා කරන්නේ සම්ප්‍රප්පලාපයක් කියලා. අපි මේ ලියන්නේ කියන්නේ සම්ප්‍රප්පලාපයක් කියලා අපිට දැනෙන්නේවත් හැඟෙන්නේවත් නැහැ. එච්චරට සම්ප්‍රප්පලාප අද ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඒවා කියවන, ඒවා අහන අය තව තව වික්ෂිප්ත වෙනවා, තව මුලා වෙනවා, තව තව ඒ අයගේ කාලය නාස්ති වෙනවා. ඉතින් ඒ අනුව බොහොම සමාජ පිළිලයක් බවට මේ සම්ප්‍රප්පලාප හිස් වචනපත් වෙලා තියෙනවා. අද පළවෙන තරමක් ප්‍රවෘත්ති, ඊළඟ පළවෙන තරමක් සංගරා, මේ පොත්පත් මේවා තියෙන්නේ මිනිස්සුෙකුට ප්‍රයෝජනවත් දෙයක්ද? එහෙනම් තම මිනිස්සයාව නිකාං ඒ මිනිස්සයාගේ කාලේ කාදමන දෙයක්ද, ඒ මිනිස්සයාව නිකාං ඒ වෙන දෙයකට ව්‍යවෘත කරන දෙයක්ද කියන එක ගැන ටිකක් හිතලා බලන්න වටිනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා නම් අපි කරන්න නිර්ර්ථක කතාවක් කියලා, කිසිම තේරුමක් නැති කතාවක් කියලා. ඒ වගේමයි ඒ බඳු කතාවක් අපි කරද්දි තවත් කෙනෙකුත් ඒකට සම්බන්ධ වෙලා යාගෙත් කාලේ කාදමනවා නම්, එහෙමනම් අපිට මෙන්න මේ සම්ප්‍රප්පලාපයක් කිරීමේ අකුසලයක් ඇති වෙනවා. දැන් එතකොට මේ අන්දමින් අපිට මේ මිච්ඡා වාචාව හඳුනා ගන්න පුළුවන්. දැන් එතකොට බුදුහාමුදුරුවෝ සම්මා වාචාව දැන් ඔන්න අපිට කීලඟට කියලා දෙනවා. අත්තිබික්කවේ සම්මා වාචා සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහන්නේ මේ සම්මා වාචාවක් තියෙනවා, නිවැරදි වචනයක් තියෙනවා. එතෙන්දී යා පුඤ්ජල භාවයක් මත පිහිටාගෙන යා මේ අකුසල පක්ෂයෙන් වලකින් උත්සාහන්ත වෙනවා. බොරු නොකියයින් උත්සාහන්ත වෙනවා. මුසාවාදා වේරමණී. ඊළඟට පිසුනා වාචා වේරමණී. පරුසා වාචා වේරමණී. සම්පප්පලාපා වේරමණී. එතකොට මෙන්න මේ බොරු නොකියා සිටීමට දරන උත්සාහය, කේලන් නොකියා සිටීමට දරන උත්සාහය, පරුස වචන නොකීමට නොකියා සිටීමට දරන උත්සාහය, ඊළඟට සම්ප්‍රප්පලාප හිස් වචන නොකියා සිටීමට දරන උත්සාහය මෙන්න මේ සම්මා වාචාවේ එක මට්ටමක් වශයෙන් පෙන්ලා දෙනවා. එතකොට මේ මට්ටමේදී තාමත් කෙනෙක් පුජ්‍යලේක් මම බොරු නොකිය ඉන්න ඕනේ. මම කේලන් නොකිය ඉන්න ඕනේ. මම පරුෂ වචන නොකිය ඉන්න ඕනේ. මම හිස් වචන නොකිය ඉන්න ඕනේ කියලා එයා තමන් නිවැරදි වචනයක් පරිහරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍යයි. ඉතින් මේ මට්ටමේ අපි පිහිටලා කටයුතු කරන්න අවශ්‍යයි. එතකොට මේක තමයි ලෞකික සම්මා වාචාව බවට එතකොට පත් වෙන්නේ. එතකොට මම ගැන, තමන් ගැන එතකොට අනිත් අය විශ්වාස කරන්න පටන් ගන්නවා. මෙයා බොරු කියන කෙනෙක් නෙමෙයි. මෙයාව විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්. මෙයා මත යැපෙන්න පුළුවන්. කියලා අන්න මේ තැනත්තාව දැන් පොඩ පොඩ තමන්ගේ පවුලේ සමාජිකයන් නැත්තම් ඇසුරු කරන අනිකුත් යාළු මිත්‍රාදීන් නැත්තම් රාජකාරී කරන තැන පුජ්‍යලයන් වටේ පිටේ ඉන්න අය මෙයයි දැන් මේ තැනත්තාව හඳුන ගන්නවා. මෙයා දැන් සත්පුරුෂයෙක් බවට පත් වෙලා බොරුවක් කරන්නේ නැහැ, වංචාවක් කරන්නේ නැහැ, බොරුවක් කියන්නේ නැහැ, වැරදි දෙයක් අනිත් කෙනෙක්ව මුලා කරන දෙයක් මෙයා කරන්නේ නැහැ කියලා අන්න පුජ්‍යල භාවයක් මත පදනම් වෙලා දැන් මේ තැනත්තා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ වගේමයි පිසුනා වාචාව. මෙයා මේ කෙනෙක් බිඳවන අදහසකින්, එබඳු නපුරු අදහසකින් පිසුණු බසක්, කේලම් බසක් නොකිය ඉන්න දැන් උත්සාහන්ත වෙනවා. ඒකෙන් වලකිනවා, පිසුනා වාචාවෙන් වලකිනවා. ඊට පස්සේ පරුස වචනෙනුත් ඒ වන්දමින්ම වලකිනවා. ඒ වගේම හිස් වචන කියන එකත් පුළුවන් තරම් අවප කරගන්න උත්සාහන්ත වෙනවා. දැන් මේකේ තව එහාට යනවා ඇත්තටම ලෝකෝත්තර මට්ටම. අතිබික්කවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. මහන්නේ මේ සම්මා වාචාවේ තවත් පැත්තක් තියෙනවා. ඒක තමයි එබඳු සම්මා වාචාවක් ආර්ය ස්වභාවයකට පත් කරන ගතියක්, ඒ වගේම අනාශ්‍රව බවකට පත් කරන ගතියක්, ලෝකෝත්තර මට්ටමකට පත් කරන ගතියක්, මාර්ගාංගයක් බවට පත් කරන ගතියක් තියෙනවා. එහෙනම් එතකොට අපි භවනා කරන පිරිසක් වශයෙන් අපි ඒ පැත්ත ගැන තවත් ටිකක් ගැඹුරින් හිතා බලමු. කියලා බලමු. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කොහොමද මේ දිගින් දිගට මුසාවාදයෙන් වැළකීලා සත්‍ය කතා කරන ප්‍රතිපදාවට කෙනෙක් පිවිසෙන්නේ. එතකොට එයාට එහෙමනම් තමන් කරන වචනය ගැන ටිකක් හොයලා බලලා කතා කරන්න සිද්ධ වෙනවා. දැන් ආවට ගියාට දැන් කතා කරන්න බෑ. දැන් මම මේ කතා කරන්නේ සත්‍යයක්ද, නිවැරදි දෙයක්ද, අනිත් කෙනෙක්ව මුලා වෙන දෙයක් නෙමෙයිද කියන එක ගැන දැන් ටිකක් සැලකිල්ලෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ සැලකිල්ලෙන් කතා කරන එක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි ටිකක් අපි පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. ඒ සැලකිලිමත් වීම සඳහා සතිය දිනු කරන්නත් සිද්ධ වෙනවා. එයා එතකොට සතිමත්ව මුසාවාදයෙන් වැළකීලා සත්‍ය වචන කතා කරන්න දැන් උත්සාහන්ත වෙනවා. එතකොට උත්සාහය කියන එකත් මෙතන තියෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් සම්මා වායාම සම්මා සති කියන අංග දෙක එතකොට මෙතෙන්දී සෑහෙන උපකාරයක් සපයනවා සම්මා වාචාව ක්‍රියාත්මක කරන්න. එතකොට සම්මා වාචාව කියන්නේ මොකද්ද කියලා මේ තැනත්තා දැනගන්න ඕනේ. මිච්ඡා වාචාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. එතකොට මිච්ඡා වාචාව දැනගෙන හඳුනගෙන තේරුම් අරගෙන ඒක බැහැර කළා දැන් සම්මා වාචාව වෙත පැමිණීමක් තියෙනවා. අන්න නිවැරදි දෘෂ්ටියකට පැමිණීමක් තියෙනවා. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨි, සම්මා සති, සම්මා වායාම කියන අංග තුන මේ සම්මා වාචාවත් එක අතිනත බැඳගෙන යන ගතියක් තියෙනවා. ඒක මම මේ චත්තාරීසක සූත්‍රයේ මුල් කරගෙන මෙතෙන්දි පෙන්ලා දීලා තියෙනවා. සම්මා දිට්ඨියෙන් එයාට දැන් නිවැරදි එල්ලයක් ලබා දෙනවා. මෙන්න මේවා තමයි වැරදි වචන, මේවා තමයි මිච්ඡා වාචා, මෙන්න මේක තමයි සම්මා වාචා කියලා එයා තුල යම් අවබෝධයක් තියෙනවා, දැනුමක් තියෙනවා. එතකොට නිවැරදි දෘෂ්ටියක්, නිවැරදි දැක්මක් තියෙනවා. අන්න එතන සම්මා දිට්ඨිය මුල් වෙනවා. ඒ වගේම එයා හොඳ සිහියෙන් ඉන්නේ. තමන් කතා කරන්නේ මොකද්ද කියන එක ගැන හොඳ සිහියෙන් ඉන්නේ. සම්මා සතිය තියෙනවා. එතකොට එයා උත්සාහවන්ත වෙනවා. දැන් සිහියෙන් හැම තිස්සෙම බොරුවක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. කේලමක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟට පරුෂ වචනයක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. හිස් වචනයක් නොකිය ඉන්න උත්සාහවන්ත වෙනවා. එතකොට අන්න සම්මා වායාමයත් මෙතනදි ක්‍රියාත්මක වෙනවා. දැන් එයා අතර කතා කරන්නේ සත්‍යයක්, කතා කරන්නේ බෙදනවා වෙනුවට එකතු කරන නැත්නම් සමගි කරන වචනයක්, ඒ වගේම බොහොම මුරුදු මොලොක් වචනයක්, ඒ වගේමයි අර්ථ සම්පන්න වචනයක්. ඉතින් අපි මුසාවාදා වේරමණී කියන එක ගැන තව ටිකක් සැලකුවොත්, එතකොට එයා දැන් පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. දැන් බොහොම සැලකිලිමත් වෙමින් තමයි වචන පරිහරණය කරන්නේ. පච්චවෙක්කිත්වා වචීකම්මං පරිසෝ දෙස්සාම ඒවං හිවෝ රාහුල සික්කිතබ්බಂತಿ. දැන් බුදුහාමුදුරේ රාහුල ස්වාමීන් වහන්සේ එදා මතක් කරනවා, බොහොම පරීක්ෂාකාරීව විමසා බලමින්, ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ වචනය පිරිසුදු කරනවා කියලා තේරුම් අරගෙන දැන් වචන පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. අන්න ඒ අන්දමින් ඔබ හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. දැන් එතකොට අපිට තේරෙනවා මේ සම්මා වාචාවේ දැන් ටිකක් සිහිය මුල් කරගෙන, ඒකට වෑයම උත්සාහය මුල් කරගෙන, ඒ වගේම නිවැරදි දැක්මක් මුල් කරගෙන දැන් එයා ටිකක් සැලකිලිමත් වෙමින් මිච්ඡා වාචාව බැහැර කරමින් සම්මා වාචාව ප්‍රගුණ කරනවා. මිච්ඡා වාචාව දැන් දුරින්ම දුරු කරන්න උත්සාහවන්ත වෙනවා. ඒතර මෙතෙන්දී බුදුහාඳුරෝ ඒ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා, මෙන්න මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංගයක් බවට පත්වෙන ඒ සම්මා වාචාව විස්තර කරද්දී තව ටිකක් සැලකිලිමත්ව මේ වචන පරිහරණය කිරීම කියන එක අවධාරණය කරලා තියෙනවා. යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගම් භාවයතු චතුහිපි වචී ජුත්තරිතේහි ආරති විරති පටිවිරති වේරමණී. දැන් ටිකක් බරපතල විදිහට මේක ප්‍රකාශ කරනවා. කලින් නම් කිව්වේ නිකාං බොරු නොකිය ඉන්න, කේලන් නොකිය ඉන්න, පරුෂ වචන නොකිය ඉන්න, හිස් වචන නොකිය ඉන්න කියලා ටිකක් ඒ වේරමණී පැත්ත විතරයි. දැන් ඉන් එහාට ගිහිල්ලා දැන් මේ මාර්ගයක් වඩන්න උත්සාහන්ත වෙන කෙනෙක්, ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත කෙනෙක්, භාවනාවක් ප්‍රගුණ කරන කෙනෙක්, අන්න ඒ තැනැත්තගේ හිතේ ආශ්‍රවයන් ඡය කරන්න උත්සාහන්ත වෙන තැනැත්තගේ හිතේ අරිය මග්ගම් භාවයතු මේ ආර්ය මාර්ගයක් දියුණු කරන්න, ප්‍රගුණ කරන්න උත්සාහන්ත වෙන තැනැත්තගේ හිතේ චතුහිපි වචී ජුත්තරිතේහි අර අපි කිව්ව ඒ හතර ආකාර වාග් දුෂ්චරිතය කෙරෙහි ආරති විරති පටිවිරති වේරමණී, ඒ කෙරෙහි යම්කිසි වෙන්වීමක් තේනවද, වැලකී සිටීමක් තේනවද, එහෙම නැත්නම් ඉවත් වීමක් තියෙනවද, සම්පූර්ණයෙන්ම ඒවා නොකර සිටීමක් තියෙනවද, මෙන්න මේක තමයි මේ ක්‍රමානුකූලව ලෝකෝත්තර මට්ටමකින් බොහොම ප්‍රබල මට්ටමකින් ආශ්‍රවයන් දුරු කරන මට්ටමකින් සම්මා වාචා ප්‍රගුණ කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි දැන් බොරු නොකියා ඉන්නවා කියන එක එතකොට දුරින්ම දුරු කරන්න, බොරු නොකියාම හරින්න දරණ ප්‍රයත්නයක්. බොරුව පැත්තකටම දාන්න. බොරුව අතහැරලම දාන්න. බොරුවෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න දරණ ප්‍රයත්නය උතෝර මෙතෙන්දි මතක් කරලා දෙනවා. ඒ වගේමයි කේලාම් පැත්තකටම කළා දාන්න. කිසිසේත්ම පාවිච්චි නොකර ඉන්න. කිසිසේත්ම කේලම් නොකියා ඉන්න දරණ ප්‍රයත්නය. ඊට පස්සේ පරුෂ වචන කිසිසේත්ම කතා නොකර ඉන්න. පැත්තකටම දාන්න. කතා නොකරම ඉන්න දරණ ප්‍රයත්නය. හිස් වචන කිසිසේත්ම පරිහරණය නොකර ඉන්න දරණ ප්‍රයත්නය. දැන් පිසුනා වාචා කියන එක ගැන තව ටිකක් අපි ගත්තොත් දැන් මෙයා මොකද කරන්නේ? අර බිඳුන අය සමගි කරන දෙයක් දැන් කතා කරනවා. ඒ වගේමයි සමගි වෙ ඉන්න අයගේ සමගිය වැඩි වෙන අන්දමින් දැන් මෙයා කතා කරනවා. ඊළඟට සමගිය කෙරෙහි යා සතුටු වෙනවා. සමගි කරනවා. ඉතින් මේ අන්දමින් දැන් අර කුසල පක්ෂය අපි අර කිව්ව චාරිත්‍ර සීලය බවට දැන් මෙයා දැන් පොඩ පොඩපත් වෙනවා. දැන් වලකිනව පමණක් නෙමෙයි දැන් මෙයා ඒකේ ප්‍රතිපක්ෂ දේ කරනවා. ඉස්සෙල්ලානම් පිසුනා වාචාවක් කරහා බිඳෙව්වා. දැන් මේ පිසුනා වාචාවෙන් වලකිලා දැන් බිඳිලා ඉන්න අය සමගි කරනවා. සමගි කරන වචනයක් කතා කරනවා. ඊළඟට කවුරු හරි බිඳලා ඉන්නව නම් ඒ අය සමගි කරනවා. සමගි වෙ ඉන්න අයව තවදුරටත් සමගි කරලා ඒ සමගිය හොඳට තහවුරු කරන වචනයක් කතා කරනවා. ඉතින් මේ විදිහට යා දැන් සතුටු වෙන්නේ සමගි සම්පන්න අය දැකීමෙන්. සමගි සම්පන්නව පිරිසක් ඉඳීමෙන් අන්න යා සතුටු වෙනවා. දැන් අර හිත සම්පූර්ණ වෙන පැත්තකට හැරිලා තියෙන්නේ. ඉස්සෙල්ලා සමගි සම්පන්න අය දැකලා හිතේ ඊර්ෂ්‍යාවක් කුහකකමක් පහළ වුණා. ඒ අයව බිඳවන්න හිතුවා. දැන් ඒ වෙනුවට සමගි සම්පන්න අයව දැකලා ඒ අයව අනුගමනය කරන ගතියක්, ඒ තුලින් තමන් තුලත් සතුටක් ඇති කරගන්න ගතියක්, ප්‍රමෝදයක් ඇති කරගන්න ගතියක්, ඒ තුලින් සතුට වෙන ගතියක් දැන් මෙයාගේ හිතේ ඇති වෙනවා. ඒ වගේමයි බොරු කියනවා වෙනුවට සත්‍ය ප්‍රකාශ කරන ගතියක්. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒකෙන් එයාවත් වළක්වා ගන්න දරන උත්සාහයක්. තමන් දැකපු දේ දැකපු හැටියට කියන ගතියක්. නොදකපු දේ නොදකපු හැටියෙන් කියන ගතියක්. කිසිසේත්ම වංචාවක් නොකර ඉන්න දරන ප්‍රයත්නයක්. සුළු හෝ දෙයකින් තමන්ට තියෙන සුළු දෙයක් නම් ඒකෙන් හෝ යැපෙමින් තමන් දුක් විඳගෙන හරි සත්‍ය ප්‍රකාශ කරන ගතියක්. ඉතින් මේ විදිහට දැන් එයා කුසල පක්ෂයේ දැන් ටිකක් ගැඹුරින් කටයුතු කරගෙන යනවා. දැන් පරුෂ වචන වෙනුවට එයා දැන් මේ කෙනෙක්ගේ ප්‍රිය උපදවන කෙනෙක්ට අහන්න සුදුසු අහන්න කැමති දැන් තමයි දැන් කතා කරන්නේ. ප්‍රේමණීය හදයංගම මේ බොහොම හෘදයංගම වචන කතා කරනවා. කෙනෙකුට බහුල වශයෙන් අහන්න කැමති දෙයක්, ප්‍රිය සුළු දෙයක් කතා කරනවා. බහුජන මනාපා තථාරූපං වාචං භාසිතා හෝති. බොහෝ දෙනාට හිතසුව පිණිස සිද්ධ වෙන බොහෝ දෙනෙක් අහන්න කැමති ප්‍රිය වචනයක් කතා කරනවා. ඉතින් එතකොට මේ වගේ තැන්වලදී අතන මේ වචන කතා කිරීමටත් එහා අපි තුල සෑහෙන මානසික වශයෙන් අපි පොඩ පොඩ දියුණු වෙන්න අවශ්‍ය වෙනවා. මේ බඳු මට්ටම් වලට දැන් දියුණු වෙන්න නම් මේ වචන කතා කිරීම කියන එක දැන් එයාගේ මානසික මට්ටම තුල විග්‍රහ වෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් එයාගේ මානසික තත්වය එයා කතා කරන වචන හරහා විදහා දැක්වෙනවා. එයාගේ හිතේ තියෙන බොහොම සංසුම් බවක් නම්, එයාගේ හිතේ තියෙන්නේ බොහොම ප්‍රියමනාප බවක් නම්, එයාගේ ඇතුළත සමනය වීමක් තියෙනවා නම්, ශාන්ත ස්වභාවයක් තියෙනවා නම්, අන්නේ ශාන්ත බව, ඒ ප්‍රියමනාප බව එයා ඇතුළතින් මානසිකව භුක්ති විඳින ඒ සාමකාමී බව එයා කතා කරන වචන හරහා විදහා දැක්වෙන්න පුළුවන්. ඉතින් එතකොට තව කෙනෙක් අපි හිතමු ඒ අවස්ථාවේදීත් මේ තැනැත්තාව හෙලා දකිනවා නම්, මේ තැනැත්තාට අක්‍රෝෂ පරිභව කරනවා නම්, එතෙන්දීතර මේ තැනැත්තා කොහොමද ඉවසන්නේ? මේ අනිත් කෙනා කෝප වෙලායේ ඉන්නේ, මම මෙතෙන්දී කෝප වෙන්න සුදුසු නැහැය කියලා මේ තැනැත්තා කොහොමද ඒක ඉවසන්නේ? ඊළඟට සමහරවිට තමන්ට වඩා බොහොම දුර්වල කෙනෙක් තමන්ට සැරපරුෂ විදිහට කතා කරද්දි පුළුවන් තවන්ට ඒක ඉවසන්න. දැන් මෙතන මේ බයකටවත් ඒ ප්‍රසිද්ධියක් බලාපොරොත්තු වෙනවත් කරන ඉවසීමක් නෙමෙයි. මේ අනිත් කෙනා ගැන අනුකම්පාවෙන් එතකොට ඉවසන්න පුළුවන්ද? ඒ වගේමයි ඇතැම් වෙලාවට අනිත් කෙනාට සමාව දීලා ඉවසන්න පුළුවන්ද? තවත් පැත්තකින් ඒ තවත් කෙනෙක් කරපු වැරැද්දකට පළිගන්න නොගිහින් ඉවසන්න පුළුවන්ද? ඒ වගේමයි ඒ තවත් කෙනෙක් කියපු දෙයක් හිතේ තියාගෙන පැසව පැසව ඉන්නේ නැතිව ඒ කියපු දේ එතනින් පැත්තකට දාලා හිත පිරිසුදු කරගෙන අපිට කටයුතු කරන්න පුළුවන්ද? හිතේ දේවල් රැඳෙන්නේ නැතිව ඒ කියපු කරපු දේවල් අනිත් අයගෙන් තමන්ට වෙච්ච අකටයුතුකම් අනිත් අය කරපු වැරදි මතක තියාගෙන ඒවෙන් දුක් විඳ විඳ ඉන්නේ නැතිව තමන්ට බොහොම ස්වාධීනව හිත ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන්ද? ඉතින් එතකොට මේ වගේ තැන්වලදී අපිට තේරෙනවා දැන් මේ කතා කරන්නේ නිකම්ම මේ වචන බොරු නොකිය සිටීම කේලම් නොකිය සිටීමම නෙමෙයි. දැන් මේ ඊට වඩා ගැඹුරක් කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිව ක්‍රමානුකූලව එතකොට මේ සීල ශික්ෂාව අර ප්‍රඥා ශික්ෂාවත් එක්ක දැන් මුසු කිරීමක් මෙතන තියෙනවා. ප්‍රඥා ශික්ෂාවෙත් දැන් මෙයා යෙදෙනවා. ඒ නිසාම දැන් අර සීල ශික්ෂාවත් දැන් එන්න එන්න ශක්තිමත් වෙනවා. තවත් කෙනෙක්ගෙන් ඒ සිද්ධ වෙන යම්කිසි වංචනික ස්වභාවයක්, තවත් කෙනෙක් කරහා සිද්ධ වෙන ඒ රැවටීමක්, තවත් කෙනෙක්ගෙන් සිද්ධ වෙන පරුෂ වචනයක්, ඒව පවා ඉවසන්න පුළුවන් මට්ටම. දැන් මේ තැනත්තා තුල ගොඩ නැගෙනවා. ඒවට පවා සමාව දෙන්න පුළුවන් ගතියක් දැන් මේ තැනත්තා තුල ගොඩ නැගෙනවා. ඒවයින් කම්පා නොවන ගතියක් දැන් මේ තැනත්තාගේ හිතේ ගොඩ නැගෙනවා. ඒතර අපිට තේරෙනවා මේවැයි විවිධ පැති ඔස්සේ අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට කෙනෙකුට පුළුවන් නම් තවත් කෙනෙක්ගේ වචනයක් ඉවසන්න, තවත් කෙනෙක් අපිට විරුද්ධව කරන ප්‍රකාශයක් ඉවසන්න. අපේ වචනේම විතරක් නෙමෙයි තවත් කෙනෙක්ට විවිධ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා ඒ යාගේ අදහස් ප්‍රකාශ කිරීම ඉවසන්න. ඒ සඳහා ඉඩක් දෙන්න. අපි කියපු මතයට හාත්පසින්ම වෙනස් මතයක් ඉදිරිපත් කරද්දිත් අපේ හිතේ ද්වේෂයම් පහල කරගන්නේ නැතිව ඉන්න. ඒකටත් අවස්ථාවක් ලබලා දෙන්න අපිට පුළුවන් නම්. ඊළඟට කෙනෙක් දැන දැන බොරු කියනවා බව තේරුම් අරගෙන එතෙන්දී එයාට ගහන්න බනින්න යන්නේ නැතුව පුළුවන් නම් ඒ වැරද්ද පෙන්නලා දෙන්න. ඒ වගේම තවත් කෙනෙක්ගේ වෙච්ච දෙයකට පලිගන්න යන්නේ නැතුව ඒක එතනින් අමතක කරලා දාලා එතනින් අවසන් කරන්න අපිට පුළුවන් නම්. ඉතින් අන්න වගේ තැන්වලදී අපිට තේරෙනවා දැන් යන්නේ එකතකින් බොහොම දියුණු ආධ්‍යාත්මික මට්ටමක් කරා. එක්තරා අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා ධම්මපදේන ගාථාවක සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. හරියට නිකන් මුව විට කැඩිච්ච කංස භාණ්ඩයක්. ඒ කියන්නේ මේ කට කැඩිච්ච බිඳිච්ච ලෝහ භාණ්ඩයක්. දැන් අපි දන්නවා හොඳට පිරිමැදපු පිරිසුදු ලෝහ භාණ්ඩයකට අපි තට්ටු කරොත් එහෙම ඒකෙන් නින්නාද එනවා. ඒකෙන් දෝංකාරයක් නැගෙනවා. හැබැයි කට කැඩිලා ඒ බිඳිච්ච ලෝහ භාණ්ඩයකට අපි තට්ටු කරාට එහෙම නින්නාද දැනෙන්නේ නැහැ. ඒක එතනින් අවසానයි. ඉතින් බුදුරජාන් වහන්සේ මෙන්න මේ උපමාව දීලා කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත. ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. යම්ස තැනැත්තෙක් තුල මෙන්න මේ එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය නැත්තම් ඒක සමනය කරගෙන නම් ඉන්නේ. එයා එකට එක කරන්නේ නැත්තම්, එකට එක කියන්නේ නැත්තම් අන්න ඒ තැනැත්තා නිවනට පැමිණියෙක් කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේ සුළුපටු කෙනෙක් නෙමෙයි. මේ තැනැත්තා නිවන් දැකලා තියෙන්නේ. එච්චරට මේ අපේ හිතේ ඒ එකට එක කරන ගතිය හරහා තමයි අපි ආයිත් පරුෂ වචනයකින් කෙනෙකුට බණින්නේ. අපි ආයිත් පලිගන්න හිතන්නේ. අපේ හිතේ ද්වේෂ සහගත බවක් ඇති කරගන්නේ. අපිට අනිත් කෙනෙක්ගෙන් වැරද්දක් වුණා, අපිට අනිත් කෙනෙක් රළුපරළු විදිහට කතා කළා, අපිව රැවැට්ටුවා, අපිව බිඳෙව්වා කියලා අපි ඒකෙන් පලිගන්න ගතියක්, ඒක නැවත හිතන ගතියක්, ඒක අපේ හිතේ තියාගෙන කකාර කකාර ඉන්න ගතියක්. ඉතින් ඒවා අපේ හිතේ තියෙනවා නම් ඉතින් අපි නැවත නැවත එතකොට මේකේ පැටලෙනවා. එතනත් එක ගහ ගන්න යනවා, එතනත් එක බැන ගන්න යනවා, එහෙම ඒ නැතත් අපේ හිතේම තියාගෙන අපි අපේ හිත දූෂිත කරගන්නවා. අපි අපේ හිත දූෂිත කරගන්නවා. නමුත් මෙතෙන්දි බුදුහාඳුරෝ කියන්නේ අපිට පුළුවන් නම් ඒ තව කෙනෙක්ගෙන් වෙච්ච වැරද්ද එක්ක යාගේ තියෙන මෝඩකමට, යාගේ තියෙන නොදැනුවත්කමට, යාගේ තියෙන කිසිම සිල්වත් බවක් නැතිකමට තමයි යාගේ අතින් සිද්ධ වුණේ කියලා අපිට එයා ගැන යම්සේ අනුකම්පාවක් ඇති කරගෙන අපිට එතනින් නතර කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් ඒ හරහා මගේ යම්සේ කර්මයක් තමයි මේ පළ දුන්නේ. ඒක මං ඉතින් ගෙවා දැම්මා. මේ මිනිස්සයා ඒ කර්මෙට කොහෙදෝ ඉඳගෙන කර ගැහුවා කියලා අපිට ඒ වෙච්ච සිද්ධිය එතනින් අවසන් කරන්න පුළුවන් නම්. එතකොට පින්වත්නි අපි තුල අන්න අර සාරම්භය එකට එක කරන ගතිය, එකට එක කියන ගතිය, පිළිගන්න ගතිය අයින් කරලා අපිට පුළුවන්කමක් ලැබෙනවා එතන සමණය වෙන්න, එතනින් අවසන් කරන්න. වෙච්ච සිද්ධිය වුණා එතනින් ඉවරයි. ආයි ගෙදර අරන් ආපු දෙයක් නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි රාජකාරී කරන තැනදී අපි හිතමු අපි ඉන්නේ උසස් තැනක, අපි ඉන්නේ උසස් නිලයක. හැබැයි අපි කියපු දේ වෙන අපිට වඩා පහත් මට්ටමක ඉන්න කෙනෙක් කරේ නැහැ. ඔන්නදී අපේ හිත රිදෙනවා. මනුස්සයා මට ගෞරව කළේ නැහැ, මං කියපු දේ ඇහුවේ නැහැ, මං කියපු දේ නෙමෙයි කළේ. ඔන්නදී අපේ හිත රිදෙනවා. අපි හිතමු අපි ඊට පස්සෙ තින් සාධාරණව කියලා ඉතින් ආහාරහ වැඩේ කරගන්නත් අපිට අවස්ථාව තියෙනවා. හැබැයි අපි ඒ තුලින් වෛරයක් හිතේ ඇති කරගෙන, ඒ තුලින් මෙයාගෙන් පළිගන්න හිතාගෙන අපි ගෙදරත් මේක ඇවිල්ලා කල්පනා කරනවා නම් එතකොට ඉතින් අපේ මනසම තමයි අපි වෙහෙසවන්නේ. අපිම තමයි මේකෙන් පීඩා විඳින්නේ. අපිම තමයි දැන් එකට එක කරන ගතියක් අපි තුල ඇති කරගන්නේ. ඊට පස්සේ ඔන්න අපි ඉතින් නිකන් ඉන්නේ. ඊට පස්සේ අනිත් දවසේ ගිහිල්ලා යාගේ අඩුපාඩුවක් හොයනවා. යාගේ තියෙන උසස් වීමක් වළක්වන්න හදනවා. යාගේ තියෙන අපි තුමු වැටු වර්ධකයක් වළක්වන්න හදනවා. මේ මොකක් හරි ක්‍රමයක් කරහා අපි එකට එක කරනවා. එකට එක කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ පුළුවන්ද අපි දැන් මේ ආධ්‍යාත්මික ගමනකට අවතීර්ණ වෙලා ඉන්න බව තේරුම් අරගෙන පුළුවන් ද අපිට මේ එකට එක නොකර ඉන්න ප්‍රතිපදාවකට පිවිසෙන්න, එකට එක නොකිය ඉන්න ප්‍රතිපදාවකට පිවිසෙන්න. ඉතින් දැන් එතකොට බැලුවාම බුදුආජාණන් වහන්සේ මේ කෙලෙස් වැඩෙන පැත්ත වෙනුවට කෙලෙස් ක්ෂය වෙන පැත්තක් අපිට කියලා දෙනවා. ආශ්‍රවයන් වැඩෙන පැත්ත වෙනුවට ආශ්‍රවයන් ක්ෂය වෙන පැත්තක් කියලා දෙනවා. එතකොට මෙන්න මේ ආශ්‍රව ක්ෂය වෙන ප්‍රතිපදාවක කෙලස් නොවැඩෙන ප්‍රතිපදාවක යම්ස කෙනෙක් ගමන් කරනවා නම් අන්න ඒක ලෝකෝත්තර සම්මා වාචාවක් බවට පත් වෙනවා. මේ නිවරදි ගැඹුරු දහමක් මත පදනම් වෙලා සම්මා දිට්ඨියක් මත පදනම් වෙලා සම්මා සතියක් උපයෝගී කරගෙන ධර්ම සම්‍යක් ව්‍යායාමයක් කරහා නිවරදි වෑයමක් කරහා දැන් එයාගේ හිත පිරිසුදු කරගන්න මේ සම්මා වාචාව පරිහරණය කරනවා. එතකොට අපිට තේරෙනවා දැන් මේ සම්මා වාචාව ටිකක් ගැඹුරු මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි තවත් දුරට මේ සම්මා වාචා මාර්ගාංගය ගැන ඉදිරි සතියේදීත් කතා කරමු. මම හිතනවා අද අපි සෑහෙන දුරට මේකේ පිවිසුමක් ලබා ගත්තා. මිච්ඡා වාචාව සම්මා වාචාව ගැන සෑහෙන සාකච්ඡා කළා. ඉතින් අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපේ අතේ තියෙන අඩුලුහුඩුකම් දුරු කරගෙන අපේ වචනයෙන් සිද්ධ වෙන වැරදි සකස් කරගෙන අපි තුලත් සම්මා වාචාවක් දිනු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද ධර්මදේශනාව මුල් කරගෙන හෝ වෙනත් මේ පින්වතුන්ගේ භාවනා කමටහනක් මුල් කරගෙන හෝ යම්කිසි කරුණක් මතක් කරන්න තියෙනවා නම්, සාකච්ඡා කරන්න තියෙනවා නම්, ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
අතේ සවීම් කර තිබෙනවා තුල්ලියා, ඔබට අවස්ථාව ලැබෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, ඇහෙනවද?
ඔව් ඇහෙනවා කියන්න.
ස්වාමීන් වහන්ස, අද දින ධර්ම දේශනාව සම්බන්ධයෙන් මම ආජීව අෂ්ටාංග සීලය දිනපතාම ගන්න කෙනෙක්, සමාදන් වෙන කෙනෙක්. සමහර වෙලාවට මට ගැටලු ගොඩාක් ඇති වෙනවා එදිනෙදා ජීවිතේදී මේ සම්මා වාචා සම්බන්ධයෙන්. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් ওই පිසුනා වාචා කියන එක එන්නේ අපි තව කෙනෙක් කියපු දෙයක් අපි කියනකොට ඒක කේලමක් හැටියට ගැනෙනකොට ඒක කෙටවීමේ අදහසින් නැතුව ඒ දෙනෙක් දෙනෙක් දෙන්නේ කොටවන අදහසක් එතන නැහැ. නමුත් යම් කිසි සිද්ධියක් සම්බන්ධයෙන් පවසන්න උනෝතින් එයා යම් කෙනෙක් කරපු ඒ වැරැද්දක් සම්බන්ධයෙන් ඒ සිද්ධියක් සම්බන්ධයෙන් කතා බහක් කරන්න උනොත් ඒක ඒ ජනයට වැටෙනවද? ඒ කියන්නේ
හරි
අකුසලයේ හට ගන්නවද?
ඔව්, ඇත්තටම බුදුරජාන් වහන්සේ ටික ටික දැන් මේක සූක්ෂම කරද්දී ඔය පැති ගැන කතා කරනවා. ඉතින් එකපාරටම අපිට එතෙන්ට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ ඒ සඳහා නිවැරදි දැක්මක් ඇති කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් වචන කතා කරද්දී බුදුරජාන් වහන්සේ කියනවා කාලවාදී, භූතවාදී, අත්ථවාදී, ධම්මවාදී, විනයවාදී නිධානවතින් වාචම් භාසිතා හෝති. අතර මේක ප්‍රකාශ කරන්නේ සම්පප්පලාප ගැන කියද්දී. දැන් සම්පප්පලාපයෙන් වළකිනකොට මෙයා මොකද කරන්නේ? කාලවාදී. කතා කරන එක ඒ කල් වෙලාව බලලා තමයි කතා කරන්නේ. නිවැරදි තැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඇත්ත තමයි මේ කතා කරන්න හදන්නේ. හැබැයි පොඩ්ඩක් කල් බලනවා. මේක සුදුසු කාලේද? මෙයා ඉන්න අපි කියන්නේ සාමාන්‍ය මූඩ් එක හොඳද කියලා? මෙයා තැනත්තා ඉන්න ආකල්පය හොඳද? මේ නිවැරදි වෙලාවද දැන් මේ වචනේ කතා කරන්න කියලා ඒ කල්යල් බලන ගතියක් තියෙනවා. ඊළඟට භූතවාදී. දැන් මේ කියන්න යන දේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ද? ඒ ගැන තමනුත් පොඩ්ඩක් විමසලා බලනවා. මේක මේ මම නැති දෙයක් මවාපාන්න හදනවද? නැත්නම් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙච්ච දෙයක්ද මේ මම ප්‍රකාශ කරන්න හදන්නේ කියලා ඒ ගැනත් සැලකිලිමත් වෙනවා. ඊළඟට අත්ථවාදී. ඒ කියන්නේ මේ අර්ථවත් දෙයක්ද මේ කියන්නේ? නැත්නම් කිසිම තේරුමක් නැති සම්ප්‍රප්පලාපයක්ද මේ කියන්නේ යන්නේ කියලා ඒ තමන් කියන්න යන දේ අර්ථවත්ද කියන එක ගැනත් හිතනවා. ඊළඟට ධම්මවාදී. දැන් මේ කියන දේ ධර්මයට එකඟද කියලා ඒ ගැනත් හිතනවා. විනයවාදී. දැන් මේක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට සීලක් ආරක්ෂා කරන කෙනෙකුට වැදගත් වෙනවා. තියා කල්පනා කරලා බලනවා. එතකොට මෙතන මේ කියන්න යන දේ මං මේ රකින්න සීලයට ඒ ශික්ෂාපදයට ගැලපෙනවාද? ශික්ෂාපද කඩවීමක් මෙතන සිද්ධ වෙනවාද කියලා අන්න ඒ ධර්ම විනයට මෙයා ගලපලා බලනවා. නිධානවතින් වාචම් භාසදා හොත. දැන් මෙයා කතා කරන්නේ හරියට නිකන් නිධානයක් පෙන්නලා දෙන්න වගේ කතා කරන වචනයක් පාසා ගන්න හරයක් තියෙනවා. ගන්න දෙයක් තියෙනවා. ඒක අහන කෙනෙකුට තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න යමක් එතන තියෙනවා. අන්න ඒ බඳු වචනයක් දැන් කතා කරනවා. එතකොට බුදුහාඳුරෝ හරි ලස්සනට අර වලකිනවා පැත්තේ ඉඳලා ප්‍රගුණ කරන පැත්තකට අපි එකගෙන යනවා. කේලන් නොකිය ඉන්න එක, පරුෂ වචන නොකිය ඉන්න එක, හිස් වචන නොකිය ඉන්න එක, බොරු නොකිය ඉන්න එක දැන් ඊට වඩා ඒවා වලකිනවා පමණක් නෙමෙයි ඒ වෙනුවට කතා කරන වචනේ බොහොම අර්ථවත් දෙයක් වශයෙන් කතා කිරීම. හරිනේ නිධානයක් පෙන්ලා දුන්නා වගේ තවත් කෙනෙකුට යහපතක් සිද්ධ වෙන දෙයක් කතා කිරීම. ඒ කතා කරන දේ බොහොම අර්ථ සම්පන්න දෙයක් කතා කිරීම. ධර්ම විනයට එකඟ දෙයක් කතා කිරීම. ඒ වගේමයි කල්යල් බලලා කතා කිරීම කියන මෙන්න මෙබඳු සූක්ෂම පැති ඔස්සේ අපිට මේ විස්තර කරලා දෙනවා.
ඒ කියන්නේ එතකොට සාමිනාංශ ඒ කියන්නේ ඒ කෙනාගේ වැරද්ද අපි තව සාකච්ඡා කිරීමෙන් එයාට විසඳුමක් හොයලා දෙන අදහසකින් එයාව ඒකෙන් ගලව ගන්න අදහසකින් ක්‍රමයක් ගැන අපි කතා කරනවා නම් ඒක ඒකට
ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ එතකොට. ඔව්. ඒත් අපේ චේතනාව තියෙන්නේ යාව යහපත් මාර්ගයට ගැනීමනේ.
හරි ස්වාමීනි.
කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතෙන්දී සමහරවිට එයාගේ හිත රිදෙන්න පුළුවන්. නමුත් ඉතින් අපේ චේතනාව වෙන්නේ මේ තැනත්තට යහපත් දේ කියලා දෙන්න. උදාහරණයක් වශයෙන් අපි තු අපේ දරුවෙකුට සමහරවිට සරු පරිශ විදිහට එයාට තරවටු කරනවා. සමාලාවට දෙමාපියන් එහෙම කරන්න සිද්ධ වෙනවා. නමුත් ඇතුලේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ඇතුලේ තියෙන්නේ ඒ වෙලාවේ මේ දරුවව නිවැරදි මාර්ගයට යොමු කිරීමේ උවමනාවනේ. එතෙන්දී කිසිසේත්ම එතන පරුෂ වචනයක් වීමක් හෝ සම්පප්පලාපයක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතෙන්දී ඇතුලේ තියෙන චේතනාව නිවැරදි නිසා ඒක කිසි වැරද්දක් නැහැ.
ඒ තව සම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි සම්ප්‍රප්පලාපයකට දැන් මම ඉදිනෙදා ඒ එක සමාදම් වෙන හින්දායි මට මේ ගැටලු ඇති වෙන්නේ. ගොඩක් වෙලාවට හිතට දැන් ගෙදර දොරේ වැඩ කරනකොට දැන් අද තියෙන සමාජ ප්‍රශ්නත් එක්ක කට්ටිය එනොයිකුත් දේවල් වලට එනවා. දැන් මේ COVID-19 එක සම්බන්ධයෙන් එක එක නිවුස් අරකයි මේකයි අරකයි මේකයි කියනවා. ඉතින් ඒව කතා කරනකොට ඒවට උල්පන්දන් නොදුන්නත් සමහරක් කලාවල්වලට ඒකට යම් වචනයකින් හරි හවුල් වුණොත් ඒකත් සම්ප්‍රප්තලාපයක්.
එහෙම කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් අපිට සමහරවල් ඉතින් ලෝකෙත් එක කටයුතු කරද්දී අපේ අසල්වැසියන් එක කටයුතු කරද්දී පොඩ්ඩක් ඉතින් අපිට ඒ සුහදත්වය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවානේ. ඉතින් ඒ වෙලාවදී සුහදත්වය රැකගැනීම පිණිස, සමගිය රැකගැනීම පිණිස වචනයක් කිව්වා කියලා ඒක ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. එහෙමයි. ඒ වගේම ටීවී එක සම්බන්ධයෙන් කොහොමද ස්වාමීන් වහන්සේ, අපි දැන් ටීවී එකේ යන දේවල් බලනකොට ඒක සමහර හරයක් නැති, අපි හිතමු කතාවක් වගේ දෙයක් බැලුවා කියලා, එහෙම දෙයක් බලනකොට ඉතින් ඇත්තටම හරයක් නැහැනේ. ඒ කතාවල් වල හරයක් නැහැ. එතකොට ඒක
ඒවා ටික ටික අඩු කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි අපේ දැන් උතන වෙලා තියෙන්නේ අපි හිතියේ කොතනද කියලා අපිට පොඩ්ඩක් අපි දන්නවා නම් අපි හිතියේ සම්පූර්ණයෙන් අපි හිතමු කෙලෙස් වඩන ප්‍රතිපදාව. ඔය තනිකර සිහින ලෝකවල අසතිමත්ව සම්පූර්ණයෙන්ම මේ භවගාමී ගමනක තමයි අපි හිටියේ. ඒවෙන් තමයි අපි සතුටු වෙන්නේ. සිහින ලෝකවල අතරමං වීම සඳහා තුලින් තමයි අපි සතුටු වෙන්නේ. ඉතින් හදාගත්ත චිත්‍රපටිවල තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අපි සතියක් දිනු කරද්දී, සමාධියක් වඩද්දී, ප්‍රඥාවක් වඩද්දී මේවැය තියෙන හරසුන් බව ඉතින් අපි පොඩ පොඩ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන පොඩ පොඩ අඩු කරනවා. එක පාට කපා හැදියොත් සමාහලාවට අපිට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි අපිට පොඩ පොඩ තේරෙන්න අපි ඒවා බැහැර කරමින් පොඩ පොඩ හික්මෙනවා. ඒ නිසා ඇතම් අය ඉන්නවා කෙලින්ම එක පාටම කපා හැදලා දාලා ඒ තුලින් ශක්තිමත්ව ඉස්සරහට යන්න පුළුවන් අයත් තියෙනවා. ඇතම් කෙනෙක් ඉතින් කමක් නැහැ පොඩ පොඩ අඩු කරනවා. අපි හිතමු අපි දවසට පැය පහක් විතර ටීවී බලුවා. තේරෙනවා ඉතින් මේක මහා කාලේ කාදමීමක්. මේවා බලන්න ගිහිල්ලා මගේ හිතේ කලින් නොතිබිච්ච රාගයක් ඇවිස්සෙනවා. කලින් නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙනවා. හිත තව තව පැටලෙනවා. හිත වික්ෂිප්ත වෙනවා. නිකම් මගේ කාලයත් නාස්ති වෙනවා කියලා තේරුම් අරගෙන නෝක පැය 3ට අඩු කරනවා. ඊට පස්සේ ඉතින් ඒකත් තව අඩු කරනවා. පැයකට අඩු කරනවා. ඒ වගේ අපිට පුළුවන් නම් ඒ අපි කරන නිෂ්ඵල දේවල් වශයෙන් හඳුනාගෙන ඒවා පොඩ පොඩ අඩු කරගෙන අපිව හික්ම ගන්න පුළුවන් නම් ඒ බඳු ප්‍රතිපදාවකට තමයි යන්න තියෙන්නේ.
බොහෝම පින් මේ භවයේම ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි
ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ තොටාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව්
ස්වාමීන් වහන්ස, මම අහන්න තිබ ප්‍රශ්නයක් තමයි අද ස්වාමීන් වහන්ස කතා කෙරුවේ. ස්වාමීන් වහන්ස, මම එදිනෙදා දවසේ ගත කරනකොට මම බලනවා මගේ කෙලෙස් දිහා හරියට. හැබැයි කෙලෙස් දිහා බලන්නේ කෙලෙස් සත්‍යමත්ම බලලා ඒකේ තියෙන අඩුපාඩුකම් ගලව ගන්න, ඒ කියන්නේ කෙලෙස් ගලව ගන්න වගේ පොඩ පොඩ. ඉතින් සමහර වෙලාවට කෙලෙස් එන එක අඩු නිසා මම සමහර වෙලාවට පර්ණ සිද්ධි මතක් කරලා බලනවා. එතකොට මට මොනවාද තේරෙන්නේ? මම එදා හිතපුත හිතව විදිහයි දැන් මම එතකොට මට තිබ්බ වෛරයක් හරි තරහවක් හරි ආපු එකක් ගැන මම ඒක බලලා කන ඒක ඇවිස්සීමක් නේද? මොකද ස්වාමීන් වහන්සේ අද ඒක ගැන කතා කෙරුවා, පරණ දේවල් මතක් කරලා අපි ඒක ගැන තවත් මේ මට වචනේ මතක නැහැ ස්වාමීන් වහන්සේ කියපු මේ නිකන් තරහ යනවා වගේ. ඉතින් ඒක මම තරහ යෑමකට නෙවෙයි ස්වාමීන් වහන්සේ කරන්නේ, කෙලස් ගලව ගන්න. ඉතින් ඒ කරන එක හරිද නැත්නම් වැරදිද කියලා ඔබ වහන්සේගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිනවා.
සමහර අය ඉතින් ඒ ක්‍රමේ පාවිච්චි කරනවා. ඉතින් තමන්ව නිකන් අර පරීක්ෂා කරලා බලන්න, නිකන් ටෙස්ට් කරලා බලන්න, දැන් මට ඒක දරාගෙන ඉන්න පුළුවන්ද, තාමත් නැත්තම් මගේ හිත ඇවිස්සෙනවද කියලා බලන්න ඉතින් ওই විදිහට දේවල් කරනවා. ඉතින් ඒක අත්‍යවශ්‍යද කියලා තමයි ඉතින් මට නම් එහෙම කියන්න බෑ. මොකද සමහර වෙලාවට ඉතින් ওই දේවල් නොදැනුවත්ව මතක් වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක ඉතින් අපි උමනාවෙන් කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් හිතලා ඒ පරණ දේවල් මතක් කරලා බලලා දැන් ඒක මට දරන්න පුළුවන්ද කියලා කීම තුලත් ඉතින් අපි ආයේ ඒක අවසන ගතියක් තියෙනවා. මොකද ඕවා ඉතින් බැහැර වෙච්ච තරමට දැන් බුදුහාඳුරෝ කියන්නේ අනභවං ගමේති. ඒක නූපන් මට්ටමටම දාලා දානවා. ආයේ මතු කරන්නවත් යන්නේ නැහැ. ඒ මට්ටම වඩා හොඳයි. දැන් දැන් සම්මා වායාම ගැන කියද්දි නිවැරදි ව්‍යායාමය ගැන ප්‍රකාශ කරද්දි එතෙන්දී බුදුහාඳුර කියන්නේ මේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය. මේ නූපන් අකුසල නූපදීම පිණිස තමයි උත්සාහයක් දරන්නේ. මේ අකුසලේ දැන් පහළ වෙලා නැහැ. හිතේ තියෙන එක්තරාන්දමක සංසිඳීම. ඒ සංසිඳීම රැක ගැනීම වටිනවා. ඒක පරීක්ෂා කරන්න එහෙම යන්න අත්‍යවශ්‍ය නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. හොඳයි. හොඳයි අපිට පුළුවන් ඊළඟ ප්‍රශ්නෙට යමු වෙන්න.
ඊළඟ පැනේ සන්ධ්‍යා මිරිහාන මහත්මිය ලැබෙනවා. ඔබගේ පැන ඉදිරිපත් කරන්න. අන්මියුට් කරන්න පුළුවන් දැන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඇහෙනවද?
ඔව් කියන්න ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේගෙන් අහන්න. එකක් මම කරන භාවනාවට මම කමටහන් ඉල්ලනවා. මම මේ මේ ලැබුණු විවේකයත් එක්ක එකපාරකට පැය දෙකමාරක් පරයන්කේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා. සක්මන් භාවනාව පැයබැගින් වරක් හෝ දෙවරක් දිනකට කරනවා. මේ භාවනාවේදී මම ඉතාම සංසුන් තලයකට ප්ලේන් හිකට යනවා. හරි නිකන් සතුටක් සැහැල්ලුවක් සොම්නසක් වගේ ගතියක් තමයි මට දැනෙන්නේ. සමහර අවස්ථාවට මම නිකන් මේ මේ ඒකෙනුත් නිකන් ආකාශයකට වගේ වෙනමම ගිහිල්ලා නිකන් ඒ ඒකේ වස්තුවක් වෙනවාද කියලාත් මට හිතෙනවා. ඒ අතරේට මගේ හිත යනවා කයට. කයට ගියාම කොහේ හරි කකුලක් හරි විදෙනවා නම් මම එතන අනිත්‍ය එහෙම හිතනවා. ඊළඟට හුස්මට මම මගේ හිත මම යනවා. ආයිත් අර තලයට යනවා. දැන් ඔය පය දෙකමාරට තුන් හතර පහ වතාවක් මට ඕක වෙනවා. හුඟක් වෙලාවට මම අර කයට ගිහිල්ලා එහෙම යනවා. ඒ ඔය ටික තමයි වෙන්නේ. ඊළඟට ස්වාමීන් වහන්ස මට මෙන්න මෙහෙම අත්දැකීමකුත් තියෙනවා. මේ හිටපු ගමන් මේ නිකන් මේ වර්ණවත් නිකන් දෙවියෝ නිකන් ස්වාමීන් වහන්සේ නමක් නිකන් මේ මේ පත්මාසනින් සිටින ඒ වගේ කුත් මම දකින්නවා. නිකන් චිත්ත තරංගද මට ඒක තේරෙන්නේ නැහැ. ඒ අවස්ථාවටත් මම හනි ඉක්මනටම නැවතත් අර හුස්මට හිත යොමු කළා හරි කය දෙස්ට හරි හිත යොමු කරනවා. ස්වාමීන් වහන්ස මම මගේ භාවනාව කරගෙන යාම සඳහා කමටහන් අපේක්ෂා කරන ඔබ
වහන්සේගෙන්. මෙතෙන්දී ඇත්තම දැන් අපේ හිතේ සංසුම් බවක් ඇති වෙනකොට හිත සියුම් වෙනකොට ඔය විවිධ දේවල් පේන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් අත්හැරලා දාන්න. ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් පේන එක, බුද්ධ රූපයක් පේන එක, නැත්නම් දෙවියෝ පේන එක මේවා ඉල්ල සංඥා මට්ටමක් විතරයි. දැන් අපි සමාජලට අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව නිසා අපි ඒවට තියෙන කැමැත්ත නිසා ඒ වගේ දේවල් පේනවා. හැබැයි ඒ ඔස්සේ අපි ගියොත් ආයිත් මායයට අහු වෙනවා. ඒක මායя දාපු හැමක් කියලා තේරුම් අරගෙන එතෙන්දී අපි මේ සංඥා අයින් කළා. නැවතත් හිත කයට ගන්න එක තමයි වඩාම හොඳ. දැන් මේ කයේ දැනෙන දෙයක් එක්ක යන ගමන බොහොම ආරක්ෂිතයි. දැන් කයට හිත ආවහම එතෙන්දෙත් බලන්න. කයේ මොනවද ඇත්ත වශයෙන්ම දැනෙන්නේ? දැන් මෙතෙන්දී යන්නේ ඇත්තරම කය නිකන් හොඳට අධ්‍යයනය කරන ඍජුවම. පොතකින් පතකින් නෙමෙයි, අහලා බලලා නෙමෙයි. දැන් මේ මොහොතේ හදාගත්ත ඒකාග්‍රතාවයක් මුල් කරගෙන කය හොඳට පරීක්ෂා කරලා බලනවා. අපි හිතමු දැන් කයේ අත් දෙක එකිනෙක මත ස්පර්ශලා තියෙනවා. මෙතන මේ රස්නේ ස්වභාවයට හොඳට හිත යොදනවා. ඒ ගැන විග්‍රහ කරලා බලනවා. හොඳට විමසිරිමත්ව බලනවා. අපි හිතමු එක පාද දෙකක් එකිනෙකට ස්පර්ශ වෙනවා. එතන මේ ස්පර්ශය හොඳට අවධානයෙන් බලනවා. එහෙම නැත්නම් කොහේ හරි වේදනා ස්වභාවයක් මතුවලා තියෙනවා. ඒ වේදනාවට අවධානය යොමු කරනවා. ඒක හොඳට විග්‍රහ කරලා බලනවා. ඉතින් මේ විදිහට කයේ දැනෙන හැම දැනීමක් නැත්තම් ධාතු ලක්ෂණයක්ම පුළුවන් තරම් නිරීක්ෂණය කරන්න. දැන් මේ නිරීක්ෂණය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. මේ නිරීක්ෂණය හරහා තමයි අපි තුළ ප්‍රඥාවක් වැඩෙන්නේ. අපි ඒ සඳහා තමයි මේ ඒකාග්‍රතාවයක් හදාගත්තේ. ඒ ඒකාග්‍රතාවය පාවිච්චි කළා අපි මේ කය තව තව හොඳට විග්‍රහ කළා, විමර්ශනශීලීව බලනවා, සොයා බලනවා. ඒ තුළින් තමයි අපිට මේ කයම මුල් කරගෙන හොඳ අවබෝධයක් නැත්නම් විපස්සනා නුවණක් අවදි කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒ නිසා පැය දෙකහමාරක් ඉඳද්දී බලන්න තමන් කොයි තරම් දුරට මේ නිරීක්ෂණය වර්ධනය කළ තියෙනවද, සතිය මූලික වෙලා තියෙනවද, එහෙම නැත්නම් තමන්ගේ හිත නිකන් ගැඹුරු සමාධියක හිර වෙලා ඒක තුල ගත කරනවද කියන එක හොයලා බලන්න. ගැඹුරු සමාධියක හිර වෙලා ඒක තුල ගත කිරීම කියන එකේ විපස්සනා පැත්තෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ඊට වඩා හොඳ අවදිමත් බවක් තුල පිහිටාගෙන ඒකාග්‍රතාවය පාවිච්චි කළා නැවත නැවත මේ මතුවෙන ඒ මොහොතේදී එතන මතුවෙන දේවල් හොඳට විමසා බැලීම තමයි වැදගත් වෙන්නේ.
ස්වාමීන් වහන්සේ, මගේ දෙවැනි ප්‍රශ්නය මේ සුතමය ඥානය ලබා ගැනීම සඳහා මම ත්‍රිපිටකය ඒ වගේම ධර්ම පොත්පත් කියවීම අවශ්‍ය වෙනවද?
ඒක තමයි තමන්ගේ කරන භාවනාවට බාධා නොවන අන්දමින් කරන්න. සමහරවිට අපි දේවල් කියවන්න ගියාම ඒවැය තියෙන්නේ ඒ අයගේ බුද්ධි මට්ටම් අනුව ලියපු දේවල්, ඒ අයගේ අත්දැකීම් අනුව ලියපු දේවල්. එතකොට සමහරවිට අපි කරන භාවනාවත් එක්ක සමහරවිට ඒක පරස්පර විරෝධී වෙන්න පුළුවන්. හැබැයි අපි කෙලිම ඍජුවම ත්‍රිපිටකය කියවනවා නම් ඒකේ කිසි ගැටලුවක් නැහැ. එතෙන්දී ටිකක් අපිට ඉතින් යම්කිසි අවබෝධයකට අවශ්‍යයි, ටිකක් පාළි යන දැනුමක් ඒ වගේ දේකුත් ඉතින් සමහරවිට තියෙන එක ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් ඒකේ අපිට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා නම් ඒකත් එක්ක ඉතින් යන්න පුළුවන්. ඒ වගේ ඉතින් අර ටිකක් විශ්වාසවන්ත මූලාශ්‍ර එක්ක ඕනේ ඒකත් කියවන්න. ඉතින් භවනා කරද්දී භවනාවට මුල් තැන දීලා යනකොට ටික ටික විපස්සනාවේ එහාට එහාට යද්දී ඇත්තටම සුතමේ ඥානයක ප්‍රයෝජනේ වුමනයි කියලා තමන්ට තේරෙන්න ගන්න. ඉතින් ටිකක් නිශ්ශබ්දව භවනා කරගෙන යන එක සුදුසුයි. මොකද අපි හුඟක් දැන් මුල් කාලෙදී ගා පොත් කියව කියව යන්න ගියොත් එක එක පොත්වල එක එක ඒවා තියෙනවා. භවනා කරන්න ගියාම ඕක මතක් වෙනවා. අරම කරන්නද මෙහෙම කරන්නද කියලා ඒකට දෙගිඩියාවක් හිතේ තියෙනවා. ඒක භවනාවට බාධායි. හැබැයි හිතේ ඒකාග්‍රතාවයක් හදාගෙන සමාධියක් හදාගෙන විපස්සනාවේ ටික ටික ගැඹුරට යන්න යන්න එතකොට අන්න දැන් ක්‍රමේ තමන්ට පැහැදිලි වෙනවා. තමන්ටම අත්දැකීම් තියෙනවා. මෙහෙම මෙහෙම කරාම මේක මේ විදිහට තමන්ට වැටහෙනවා කියලා පොඩ පොඩ තේරෙන්න ගන්නවා. ඒ විශ්වාසය තහවුරු වුණාට පස්සේ ඊට පස්සේ ත්‍රිපිටකය පොතක් හරි නිවරදිව කරන බණක් හරි ඒ අහනවා නම් එතකොට තමන්ගේ අත්දැකීමත් එක්ක ඒ මූලාශ්‍රයෙන් ලැබෙන තහවුරු කිරීම හොඳට තව ඉස්සරහට විශ්වාසවන්තව යන්න උදව් වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳට මට
පැහැදිලි. තෙරුවන් සරණයි.
ඊළඟ පැනය බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඔව් ස්වාමීන් වහන්ස, දැන් අද ධර්ම දේශනාව අහගෙන ඉන්නකොට මේ මට ඇතුණු අදහසක්, දැන් ඔබ වහන්සේෙහිදී සඳහන් කරේ දැන් අපි සම්මා වාචා කියන මට්ටමට එනකොට සතිමත් වෙනවා කියන වගේ අදහසක් තමයි මට ආවේ. නමුත් මගේ අදහස දැන් මේක අපි සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට අපි මේ ධර්ම මාර්ගයේ පටන් ගන්න කාලේ ඉඳලා අපි දැන් මිච්ඡා වාචාවේ ඉඳලා දැන් අනිත් පැත්තට පනින ක්‍රමයක් තියෙන්නේ. ඒක සතිය කියන එකත් එක්ක ටික 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 වෙනස් වීමක් තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ සතිය විතරක්මත් නෙමෙයි, ඇත්තටම ගත්තොත් සතිය වීරිය දෙකම වුණා. එතකොට මේ දෙක පවත්වනකොට ප්‍රඥාවේ දියුණුවත් එක්ක තමයි මේ පරිවර්තනය වෙන්නේ වගේ අදහසක් මට ඇති වෙනවා. ඒක ඔබ වහන්සේ
ඇතර ඒකම තමයි මාත් කිව්වේ. දැන් ආයෙත් අර මේ ඩයග්‍රෑම් එක පෙන්නන්නම්. දැන් මේකේ ඒකම තමයි මමත් නිරූපණය කරලා තියෙන්නේ. දැන් ඒ බුදුරජාන් වහන්සේ කියන්නේ ඒකයි. දැන් මේ සම්මා වාචාව කියන එකට මම මේ පෙන්නන රූප සටහනේ තියෙන එක සම්මා වාචාව කියන එකට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන අංග තුනෙන් ලොකු පිටුබලයක් ලැබෙනවා. සම්මා දිට්ඨියෙන් මේ යන්න ඕනේ ඩිරෙක්ෂන් එක මොකද්ද, දිශාව කියන එක යාට හඳුන්වලා දෙනවා. මිච්ඡා වාචාව මෙන්න මේකයි, සම්මා වාචාව මෙන්න මේකයි කියලා ඒ හඳුනා ගන්න උමනා කරන ප්‍රඥාව යාගාව තියෙනවා. ඊට පස්සේ සතියෙන් කරන්නේ දැන් මෙයා මොන වචනයක්ද කතා කරන්නේ, කියලා ඒ ගැන හොඳ අවදිමත් ගතියකින් ඉන්න. ඔහේ නිකන් කටට ආපේක කියවන්න දෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් කරන කතාව ගැන ටිකක් සැලකිලිමත් වෙනවා. අන්නේ සැලකිලිමත් වීම එතකොට මෙතනදී සම්මා සතියේ ක්‍රියාත්මක වෙනවා. සම්මා වායාමයෙන් එතකොට හැම තිස්සෙම උත්සාහයක් දරනවා සම්මා මේ මිච්ඡා වාචාවෙන් අයින් වෙලා සම්මා වාචාව ක්‍රියාත්මක කරනවා. එතකොට මේ සම්මා වාචා කියන අංගයට එතකොට සම්මා දිට්ඨි සම්මා සති සම්මා වායාම කියන අංග තුන උපකාර වෙනවා. ඒක මේ මහා චත්තාදීක සූත්‍රයේදී හොඳට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා.
ඔව් එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි ඇත්තටම මේ මේ මේකෙදී සාමාන්‍යයෙන් ආධුනිකයෙකුගේ ඉඳලා අපි සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනෙකුගේ ඉඳලාම එයාට මේකේ අඩුපාඩුව හැටියට තියෙන්නේ සතියේ දුර්වලකම නිසා. ඇත්තටම නම් කියන්නේ සතර සතිපට්ඨානය තමයි ප්‍රගුණ කළ යුත්තේ, ඒකත් එක්ක තමයි මේ වැඩේ වෙන්නේ කියන එක නේද ස්වාමීන් වහන්සේ? එතකොට අදහස් වෙන්නේ
එහෙම කියන්න පුළුවන්. ඒක තමයි දැන් අර කෙනෙක් කියන්නේ සාමාන්‍ය අන්දමින් සම්මා වාචාව ප්‍රගුණ කරද්දී අර බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ලෞකික මට්ටමේදී ආ ශික්ෂාපද මට්ටමින් ඒක රකින්න උත්සාහන්ත වෙනවා. මම බොරු නොකිය ඉන්න ඕනේ, මම කේලම් නොකිය ඉන්න ඕනේ, මම පරුෂ වචන නොකිය ඉන්න ඕනේ, මම හිස් වචන නොකිය ඉන්න ඕනේ කියලා එයා නිකන් අර සත්පුරුෂයෙක් විදිහට එයා දැන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඒක ඒක මුල් අදියර. හැබැයි ඊට පස්සේ එයාට තේරෙනවා දැන් මේක මේ මෙහිම්මම කරලා හරියන්නේ නැහැ, මම තව ටිකක් ඇයි මේ මෙහිම වචන කියවෙන්නේ, මට සිහිය නැහැ, මට සිහිය නැතුව ඔහේ නිකන් පුරුද්දට කියවුණා කියලා අන්න එයාට දැන් මේකේ තියෙන අමාරුකම තේරෙනවා, මේ කරන්න තියෙන අමාරුව තේරෙනවා. ඊට පස්සේ අන්න සතියක් දිනු කරනවා. දැන් මම මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන, මීට වඩා අවදියෙන් ඉන්න ඕනේ කියලා අන්න සතිය දිනු කරනවා. ඊට පස්සේ මීට වඩා මම වෑයමක් දරන්න ඕනේ, අන්න සම්මා වායාමයක් දිනු කරනවා. අර එතකොට බැලුවාම දැන් මෙයා ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්. අර නිකං අතනින් නතර වෙලා සීලෙන් නතර වෙච්ච කෙනෙක් නෙමෙයි. සීලං නිස්සාය සීලං පතිට්ඨාය චත්තාරෝ සතිපට්ඨානේ භාවෙය්‍යාසි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් සීලය පිහිට කරගෙන සීලය මත පදනම් වෙලා මේ සතර සතිපට්ඨාන ධර්මයන් දැන් එයා දිනු කරන්න උත්සාහන්ත වෙනවා. එයා දැන් ප්‍රතිපදාවක ගමන් කරන කෙනෙක්. අන්න එයාගේ හිතේ පහළ වෙන සම්මා වායාමයේ තමයි නැත්නම් සම්මා වාචාව තමයි ලෝකෝත්තර සම්මා වාචාව වශයෙන් පෙන්වන්නේ. ඒක ඒකේ එක එක මට්ටම් වලින් දැන් ඒක දිනු කරගෙන දිනු කරගෙන
යනවා. නමුත් සමහරවිට එතකොට සීල මට්ටමේදීත් ඒයාට කියන්නේ මේකට සතිය කියන්න බෑ. සතිය කියලා කියන්නේ ඊටම ගැඹුරු ස්වභාවයක්නේ. අපි නිකන් සිහි කල්පනාව කියන වචනේ ගත්තොත්ින් එතකොට ඒකනේ උපකාර වෙන්නේ එයාට හඳුනා ගැනීම කරන්න. මේක දැන් මම මේ කතා කරන එක මේ මේ මිච්ඡා වාචාව කියන එක හඳුනා ගැනීමත් එතකොට ඒ මට්ටමේදීත් එතකොට ඒ මට්ටමේදීත් සතියේ දුර්වලකමක් නිසානේ ඇත්තටම මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒක එතකොට ඒකයි මම අදහස් කරේ මේ සතිය දියුණු කිරීමම තමයි මේකට මේ ගමනට උදව් වෙන්නේ කියන එක.
ඔව් එතනින් පටන් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම.
ඔව්
ඒක තමයි මම මතක් කරපු බික්කු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකම තමයි කියන්නේ. මේ මුලින්ම සීලය පිරිසුදු කරගන්න, ඊට පස්සේ මුලින්ම ඊළඟට සම්මා දිට්ඨිය ඇති කරගන්න, ඊට පස්සේ ඒක මත පදනම් කරගෙන අනිවාර්යයෙන්ම සතිපට්ඨානය වඩන්න. මොනක තමයි වාට යන්න තියෙන පාර. ඒ තමයි ඍජුවම බුදුරජාණන් වහන්සේ මේ බික්කු සූත්‍රයේදී ප්‍රකාශ කරන්නේ. ඉතින් බඳු ජීවිත මහත්ය කියන එකම තමයි එතනත් කියලා තියෙන්නේ. දැන් එයා උත්සාහ කරනවා දැන් මේ මිච්ඡා වාචාවෙන් වළකින්න සම්මා වාචාවේ යෙදෙන්න. හැබැයි එතන තව දැන් ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා මේක ටිකක් සූක්ෂමව කරන්න දැන් එයා පිවිසෙනවා, පටන් ගන්නවා, ආරම්භයක් ලබනවා. එතෙන්දී එයා මේ ප්‍රතිපදාව ගමන් කරන කෙනෙක් වශයෙන් අන්න ලෝකෝත්තර සම්මා වාචාවක් දිනු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් සතිය තමයි ඉතින් ආරම්භක මට්ටම වශයෙන් කියන්න තියෙන්නේ. එතෙන්දී අර දැන් මේ ඔව් චත්තාරිසෙන් සූත්‍රයේදී එතකොට ඒ සතියට සම්මා වායාමයේ උදව් කරනවා, සම්මා දිට්ඨියෙන් මඟ පෙන්වනවා. මෙන්න මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. මේක තමයි සම්මා වාචාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි මිච්ඡා වාචාව කියලා කියන්නේ. එතකොට අර යම්සි ප්‍රඥාවක් තියෙනවා මේ දෙක වෙන් කරලා දැනගන්න.
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මම කරන භාවනාවත් එක්ක ගැන අහුවත් ස්වාමීන් වහන්සේ දැන් අනුසය මට්ටමේ කෙලස් කියන එක දැන් මම මෙහෙම හඳුනාගත්තා. දැන් අර සිත අනිශ්චිතව ඉන්නකොට සිතටම ආවේනික නිදහස් ස්වභාවයක ඉන්න කොටත් දැන් මම යවන්නේ නැහැ කිසිම මේ වෙනත් දැන් ඇහෙන ශබ්දයකට. නමුත් ඒ සිත નિરાයාසයෙන්ම වෙන එකකට ගිහිල්ලා ආපහු අතනට එනවා. එතකොට ඒ යෑමද මේ අනුසය මට්ටමේ කෙලස් කියලා කියන්නේ. මොකද නැත්තම් එහෙම නැත්තම් සිත ඔහේ අර එයාටම ආවේනික යාම කැමැති කැමැති කියන්න බෑ. නිකන් ඒක එයාගේ හුදු පවතින ස්වභාවය, ආකල්ප මේ ස්වභාවයක්. මොකද මම පොය දවසේදීත් අර දිගටම වැඩිපුර මේ භාවනා කරා. ඒ කරනකොට දැන් ඒ ස්වභාවයේ හිත ඉන්නවා. මැස්සෙක් ඇවිල්ලා ඉවර වෙලා කටේ වහලා තොලේ ළඟත් එහෙම කළා. නමුත් අර හිත අතන ඉන්නවා. අනුත් අරකක් දැනෙනවා. ඒ එතනින් පණින් නැතුව ඉන්නවා. එතකොට ඒ වගේ ස්වභාවයක් තියෙනවා. නමුත් අර එහෙම ඉන්නකොට අර මැස්සා ඇවිල්ලා මේ තොලේ වහලා දඟලන එක දැනීම කියන එකද මේ කියලා මේ සාමාන්‍ය මේ
කෙලෙස් දැනීම කියන එකේ වැරදක් නැහැ. දැනීම කියන එක කාටත් තියෙනවා. නමුත් දැනීම හරහා අපේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? ඒ දැනීමට හිතේ බොහොම ප්‍රබල ද්වේෂයක් ඇති වෙනවා නම් මම මරන්න ඕනේ කියලා හිතනවා නම් අන්න එතෙන්දී අපේ හිතේ අපි මේ තේරුම් අරගෙන තියෙන ව්‍යාපාදයක් පහළලා තියෙනවා. ඒතර තාම පටිඝ අනුසය ක්‍රියාත්මක වෙනවා. මුල තිබුණා මේ පටිඝ අනුසය ස්වභාවයක්. මේ පටිඝ අනුසය ස්වභාවයට දැන් ඔන්න පණ ආවා. සක්‍රිය වුණා. ඉතින් එතකොට තමයි අර ද්වේෂසිත පහළ වුනේ. මම මරන්න ඕනේ, මුව මේ ගහන්න ඕනේ එහෙම කියලා අර ඒ සිත දැන් මේ මතුපිට මට්ටමට ආවේ. ක්ලේශයක් වශයෙන් මේ පටිඝ චේතනාවක් බවට පත් වුනේ අර පටිඝ අනුසයේ ඒ ක්‍රියා සක්‍රිය වීම නිසා. එතකොට ඒ වේදනාව දැනීම කියන එක කාටත් තියෙනවා.
එහෙම. එතකොට දැන් එහෙමනම් ස්වාමිනාදී ඉතින් එතකොට අර හිතේ එයාට ආවේනික ඒ ස්වභාවයේ ඉන්නවා. නමුත් අර දැනීම දැනෙනවා. ඒකෙන් බාධාවක් නැහැ. ඔහේ ඉන්නවා. ඉතින් දැන් ඊට පස්සේ අපිට දිගටම දියුණු කරන්න තියෙන්නේ මේ ආකාරයට ඉන්න පුළුවන් කාලය වැඩි කිරීමක් කියන එක තමයි එතකොට වෙන්න ඕන. ඔව්. එතකොට මම ඒ වගේම තමයි ඇවිදිනකොට වැඩ කරනකොට ඒත් අර හිත අර ස්වභාවයේ ඉන්නවා. නමුත් අර වැඩේ කෙරෙනවා. එතකොට ඕක අපි බහුලීකృత කරන්න තමයි දැන් දිගටම තියෙන්නේ නේ සම්මත.
ඒ අනහරි. එතනින් බලන්න පුළුවන් අපේ ඒ විවිධ වැඩවල යෙදෙද්දි ඒ වැඩේ හරහා තවමත් කතරම් දුරට අපේ හිතේ ආසතියක් ගොඩනැගෙනවා. කතරම් දුරට අපි තාමත් මේ අපිත් එක්ක කටයුතු කරන අනිත් අය ගැන අපි තුමු කෙනෙක් පුද්ගලෙක් විදියට අරගෙන එයත් එක්ක ගැටෙනවද නැත්නම් ඇලෙනවද? ඒ හරහා හිතේ ආසතියක් බරගතියක් උපාදානයක් සිද්ධ වෙනවාද? ඉතින් ඕවා සිද්ධ වෙන තාක් ඒ කියන්නේ අපි ගාව කෙලස් තියනවා කියන එක තමයි. නැත්තම් අපි මේ වැඩේ කරාට පස්සේ ඒක මතක් කර කර මතක් කර කර හිතේ නිමිති පහල කරගෙන හිතේ සංඥා පහල කරගෙන හිතේ ඒ තොරතුරු ඇතුළත් කරගෙන අපි ඒව ගැන හිත හිතා ඉන්නවද? ඉතින් එහෙම වෙනවා නම් ඒ කියන්නේ තාම අපි ගාව අනුසය මට්ටම් ක්‍රියාත්මක වෙනවා. ආශ්‍රව මට්ටම් ක්‍රියාත්මක වෙනවා. කියන්නේ තවත් වෙන වචන වලින් කියනවා නම් දැන් හරිම පැහැදිලිව ප්‍රකාශ කරනවා දැන් මේ රාගය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ද්වේෂය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. මෝහය තියෙන තාක් හිතේ නිමිතිකරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි යමක් කළාට පස්සේ නැත්නම් යමක් කරද්දී ඒව හරහා හිතේ යම්සි සංඥා ඇති වෙලා විතර්ක ඇති වෙලා කතන්දර ගෙතීම් සිද්ධ වෙනවා රාග ද්වේෂ මෝහ කියන තාක්. හැබැයි අපේ හිතේ රාග ද්වේෂ මෝහ ෂය වෙන්න ඒ නිමිතිකරණය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට නිකන් අර හිතේ පැහැදිලි බව, හිතේ පිරිසුදු බව අල්ලා හිටින ගතියක්. ඒක වැඩි කාලයක් රඳා පවතින ගතියක් තමයි. එතකොට අත්දැකීමක් වශයෙන් කෙනෙකු ලබන්නේ.
එහෙම තමයි. ඒ වගේම තව එතකොට එහෙම නම් සමහරවිට දැන් මම දැන් මිදුල අතු ගෑවා. මිදුල අතු ගන්නකොට ඒ කටයුත්ත හොඳට සතියෙන් ඒ අවශ්‍ය පරිදි ඒක කරා. නමුත් වැඩේ ඉවර කරාම ඒ තියෙන පිළිවෙල ඒක දැක්කම අන්න ඒකට නිකන් පොඩි හිතේ කැමැත්තක් එනවා. එතකොට ඒ වගේ දෙයක්ද ඔය අනුශය කෙලස් කියලා කියන්නේ සමනස?
නෑ, ඒක තමයි. දැන් අපි තුමු දැන් මේ වගේ තැනකදී ඒ පහළ වෙන නිකන් ප්‍රසාද ජනක ගතිය පහන් සිතුවෙන්න. ඒ වගේ දේවල් මට නම් හිතනවා මේ අනුශය ක්‍රියාත්මක වීමට වඩා නිකන් ප්‍රසාද ජනක දෙයක් දැක්කහම ඉතින් හිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවානේ. ඒක මේ රාග චේතනාවක් නෙමෙයිනේ. දැන් අපේ හිතේ ඇති වෙන කැමැත්ත කියන එක මේ රාගයක් මත පදනම් වෙලා ඇති වෙන මේ කැමැත්තක්ද කියන එක එන අය පොඩ්ඩක් හොයලා බලන්න ඕන. දැන් එහෙම නැතුව නිකන් හිතේ සාමාන්‍ය ප්‍රසාදජනක ගතියක් පහන් ස්වභාවයක් ඇති වුණා කියන එක ඒක ක්ලේශයක් වශයෙන් බරපතල විදිහට ගන්න අමාරුයි. දැන් රාගයක තියෙන ගතිය තමයි අපි එතන පුජ්‍යල භාවයක් මොකක් හරි ඇති වෙලා තන දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒ දෙය සම්බන්ධයෙන් ඒ කෙනා සම්බන්ධයෙන් හිතේ චිත්ත රූපයක් හදාගෙන ඒක හිත පැටලිලා අන්න ඒ යන ගතිය තමයි රාගය තියෙන්නේ. දැන් මෙතෙන්දී බැලුවොත් අපි නිකන් මිදුල දිහා බලනවා. මිදුල තියෙන නිකන් ප්‍රසන්න බවක්. දැන් කුණු ටික ඔක්කොම අයින් වෙලා බොහොම ප්‍රියමනාප විදිහට තියෙනවා. අපේ හිත පිරිසුදුව තියෙනවා. දැන් බලන්න මහත්තයා ඕක බලද්දී හිත පිරිසුදු බව තමන්ට අහිමි වෙලාද? හිතේ තිබිච්ච ප්‍රසන්න බව අහිමි වෙලාද? හිතේ තිබිච්ච සාමකාමී ගතිය අහිමි වෙලාද? බැලුවම එහෙම වෙලා නැහැනේ.
එහෙම වෙලා නැහැ. ඔව් එහෙම වෙලා නැහැ. මොකද එහෙම උපාදාන කිරීමක් ඒකට ලොකු කැමැත්තක් එහෙම නැහැ. නිකන් අර වැඩේ කරලා ඉවර වුණයින් පස්සේ බැලුවාම නිකන් අමුතු පිළිවෙලක් නිසා ඔව් ගතියක් තියෙනවා ඒක.
දැන් එතන නම් වරද්දක් නැහැ මට නම් හිතෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් ඔය තේරගතවල එහෙම එනවා ඇතම් රහතන් වහන්සේ මේ සබදහම් එක්ක ලස්සන්ට කටයුතු කරලා තියෙනවා. උන්වහන්සලායේ තියෙන සබදහමේ අසිරිය භුක්ති විඳලා තියෙනවා. ඒක ගැන මේ රාග රක්තව කටයුතු කිරීමක් නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් කියන්න දැන් ඔය කාශ්‍යප මහරහතන් වහන්සේ අපි දන්නවා දුතාංග ධාරීන් අතර අග්‍රම ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ තේර ගාථාවල එනවා. උන්වහන්සේ දකිනවා මේ රාත්‍රී කාලයේ මේ පළඟැටියෝ එහෙම එහෙ පියාඹනවා. ඒක හරිය දැකුම් කළු දර්ශනයක්. මුළු රාත්‍රියම අන්ධකාරයි මේ සත්තු නිකන් මේ තන තන හරි ලස්සනට පියාඹනවා. ඉතින් උන්ගේ අර තියෙන එළියත් එක්ක හරි ප්‍රසන්න බවක් උන්වහන්සේ දකිනවා. ඒ උන්වහන්සේ ඒක ප්‍රකාශ කරනවා මම හරි කැමති මේ රාත්‍රී කාලයේ මේ පළඟැටියෝ මේ එහෙට මෙහෙට මේ පියාඹන දර්ශනය දකින්න මම හරි කැමති. දැන් එතකොට මේ රහතන් වහන්සේ කෙනෙක් ඒක මේ රාගයෙන් දැකලා කරන ප්‍රකාශයක් නෙමෙයිනේ. උන්වහන්සේ මේ සබාධහමේ තියෙන ඒ ස්වාභාවික සුන්දරත්වය රස විඳලා තියෙනවා. ඉතින් ඒකේ බාධාවක් නැහැ කියලා තමයි මම නම් කියන්නේ.
ඔව් ඒක හරි. ඒ කියන්නේ අපේ මේ දැන් සිත කිසිම දෙයක් උපාදාන නොකර එහෙම ඉන්නකොට ඒ අවස්ථාවේදී ස්වාභාවිකව අපිට ඒ විශ්වයේ මේ වටපිටාවේ තියෙන නියම ස්වરૂපේ ඒ ආකාරයෙන්ම දැනෙනවා. ඒ කියන්නේ සමහරක් විට අපි ඔය අත්දැකීම අපි අසීමත් නම් අපිට ලැබෙන්නෙම නැහැ.
අන්න හරි.
ඔව්.
එහෙම කියන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් මේ පෘථග්ජනයෙකුට වඩා රහතන් වහන්සේ කෙනෙක් මේ සබාධහමේ තියෙන සුන්දරත්වයේ භුක්ති විඳිනවා කියලා කියන්න පුළුවන්. මොකද උන්වහන්සේගේ මේ බැඳීම් වලින් තොරව ඒ තැනකට හිත හිර කර ගැනීම වලින් තොරව රාගයෙන් දැවීමකින් තොරව උන්වහන්සේ බොහොම ප්‍රසන්න හිතකින් හාත්පස පැතිරිච්ච හිතකින් නිදහස් හිතකින් විමුක්ත හිතකින් මේ සබාධහමේ අසිරිය භුක්ති විඳිනවා. දැන් තවත් උදාහරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ බේරුව ගම හරිම ලස්සනයි, මේ දකින මේ දර්ශනය හරිම ලස්සනයි, මේ මම මේ දකින අවසාන දර්ශනයයි. ඔය විදිහට අර මේ සබාධහම ගැන බොහොම නිකෙලස් විදිහේ ප්‍රකාශයක් කරන තමයි බුදුහාමුදුරුවෝ පිරිනුවන් පාන්න යන්නේ. ඒ නිසා අපිට තේරෙන්නේ මේ දැන් ලෝකේ තියෙන ලස්සන එහෙම තියෙනවා, මේ අපේ හිතේ තියෙන කෙලෙස් වල ප්‍රශ්න තමයි තියෙන්නේ. ඒක ගැන ගාථාවකුත් තියෙනවා ඒ නිබ්බේධික සූත්‍රයේ. දැන් මේ ලෝක නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම තිත්තන්ති චිත්‍රානි තතේන ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දා. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ, මහණෙනි මේ ලෝකේ තියෙන මේ විචිත්‍ර දේවල් ඒව නෙමෙයි කාමයන් වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම, මේ මිනිස්යාගේ හිතේ ඒ දේවල් මුල් කරගෙන පහළ වෙන ඒ චන්ද රාගය, ඒ පහළ වෙන රාග සිතුවිල්ල, ඒ සංකල්ප රාගය, ඒ නැත්තම් විරත් වචනෙන් කියනවා නම් අපි මේ කතා කරුවේ මිච්ඡා සංකල්ප, ඒව තමයි යන රාගේ බවට පත් වෙන්නේ. දැන් මෙයා මොකද කරන්නේ? තිත්තන්ති චිත්‍රානි තතේම ලෝකේ, මේ ලෝකේ තියෙන ලස්සන එහෙම්ම තියෙද්දි අතෙත්ත ධීරා විනයන්ති චන්දං. එයා මේ ඇතුළත තියෙන රාගය විනයනය කරනවා, ඇතුළත තියෙන රාගය ප්‍රහාණය කරනවා. අවට සුන්දරත්වයට කිසි හානියක් නැහැ. යාට පස්සේ වෙනවක නම් ඒ අවට සුන්දරත්වයේ භුක්ති විඳින්නත් පුළුවන්. හැබැයි ඇතුළත රාගයක් හටගන්නේ නැතිව.
එහෙම ඔබ වහන්සේ දැන් මේ බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන මතක් කරනකොට මට මතක් වුණේ ඔබ වහන්සේ දා පොයේ දවසේදී කරපු ධර්ම දේශනාවේදී එතනදී සඳහන් කරනවා දැන් බුදුන් වහන්සේට අර පළමුවෙන්ම වේදනා ඇවිල්ලා ඉවරලා බුදුන් වහන්සේ එතනදී අදිෂ්ඨාන කරනවා කියලා තව මාස මෙච්චරකින් පිරිනිවන් පානවා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මට එතනදී ආපු ගැටලුවක් දැන් මේ පිරිනිවන් පෑම කියන එකදී ඒ කියන්නේ ඒක ස්වාභාවිකව වෙන දෙයක්ද එහෙම නැත්නම් ඒක අවශ්‍ය විදියට පාලනය කරනවා කියන්නේ එහෙම නැත්නම් පිරිනිවන් පානවා කියන එක ඇත්තටම ඒ වෙලෙදි බුදුන් වහන්සේ සම්පූර්ණම කාය සංස්කාර අතාරිනවා. ඒ කියන්නේ හුස්ම ගැනීම නවත්වීම හරහා කරන දෙයක්ද එහෙම නැත්නම් ඒක ස්වාභාවිකව වෙන දෙයක්ද කියන එක නිකන් අර පොඩි ගැටලුවක් මට ඒ වෙලෙදි මතුණා.
එතෙන්දී ඇත්තටම දැන් දේශනාවේ සඳහන් වෙනවා ඔය ඉද්ධිපාද දිනු කරපු කෙනෙකුට දැන් ඒක බුදුහාඳුරත් කියනවානේ ඉද්ධි සතර ඉද්ධිපාදයන් දිනු කරපු කෙනෙකුට ඒ ඉද්ධිපාදවල අනුභවයෙන් ඒවැ ශක්තියෙන් ඕනනම් ඊට වඩා ඉන්න පුළුවන් ගත කරන්න පුළුවන් කියලා ඇඟියක් කරනවානේ. ඒතර අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේට ඒ ශක්තිය ලැබිලා තියෙනවා. අවශ්‍ය නම් ඒ ඉද්ධිපාදවල තියෙන බලමහිමේ තව ඉදිරියට උනත් ඉන්න හැකියාව තිබිලා තියෙනවා. එතකොට ඒකයිලා සුවිශේෂී හැකියාව. ඒතර උන්නහන්සේට තිබිලා තියෙනවා මේ හැකියාව. ඒ කාය සංස්කාරයන් කෙරෙහි එක්තරාන්දමක බලපෑමක් කරන්න, ඒ ආයු සංස්කාරය කෙරෙහි යම් බලපෑමක් කරන්න ශක්තියක් උන්නහන්සේට තිබිලා තියෙනවා.
ඔව් එතකොට දැන් ධර්මයේම ස්වාමීන් වහන්සේ දැන් තවත් මේ තෙරණින් වහන්සේලා එහෙම පිරිනිවන් පානකොට එතකොට ඊ අය ඒක දැන් මම ආයු සංස්කාර අතාරිනවා කියලා ඉවර වෙලා ඒකට පෙර සෝදානමක් හැටියට බුදුන් වහන්සේ බැහැදකලා අවසර අරගෙන එහෙම යන ස්වභාවයක් තියෙනවනේ. එතකොට ඊ අය පිරිනිවන් පෑම කියන එක දැන් අපි සාමාන්‍ය අය නම් වෙන්නේ කායිකව ලෙඩ රෝග වෙලා මෙහෙම වෙලා එහෙම වෙලානේ දැන් කය අතෑරෙන්නේ මැරෙන්නේ. ඔව් එතකොට දැන් ඒ පිරිනිවීමේදී ඒ ස්වභාවය ඒ කියන්නේ එහෙම ස්වාභාවිකව වෙන දෙයක් නෙමෙයිද නැත්නම් ඒ රහතන් වහන්සේ හිතලා කාය සංස්කාර අතාරිනවාද කියන එක ගැන එහෙම කොහේ හරි සඳහනක් තියෙනවද සමහරවල්?
ඔව් දැන් ඇත්තටම ඇත්තටම අපේ මේ ජීවිතය පවතින්නේ කාරණා තුනක් මුල් කරගෙන කියලා දහමේ ප්‍රකාශ වෙනවා. ආයු උස්මාච විඥානං කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ආයුෂ කියන එක අවශ්‍යයි. උෂ්ණය කියලා ඒ කියන්නේ මේ මොකද්ද මේ ජීවිතය කියලා ජීවිතේන්ද්‍රය කියන එක අවශ්‍යයි. ඊළඟට විඥාන ස්වභාවය කියන එක අවශ්‍යයි. ඉතින් මේ මම නිකන් තේරුම් අරගෙන තියෙන්නේ ඉතින් රහත්වන් වහන්සේ කෙනෙකුට ඇති මේ වැයේ තියෙන සම්බන්ධය හොඳට තේරුම් ගැනීමේ හැකියාව. ඉතින් උන්වහන්සේට තේරෙනවා ඇති සමහරට මෙන්න මේ කාලේ වෙනකොට මගේ ආයුෂ ඉවර වෙනවා. මේ කාලේ වෙනකොට ජීවිතේන්ද්‍රය අඩපණ වෙනවා කියලා ඒ හැඟීමක් ඒ අවබෝධයක් උන්වහන්සේට ලැබෙනවා ඇති. මේ හිතේ තියෙන පිරිසුදු බව නිසාම, නිකලස් බව නිසාම ඒ තමන්ගේ ජීවිතයේ ඒ ආයු කාලය ගැන වටහීමක් උන්වහන්සේට ලැබෙනවා ඇති. එතකොට තේරෙනවා ඇති සමහරට මේ ඔන්න දැන් හෙට තමයි පිරිනවම් පාන්න තියෙන්නේ. ඔන්න හෙට තමයි සම්පූර්ණයෙන්ම මේ ආයු සංස්කාර ඉවර වෙන්නේ. ඒක තේරෙද්දී අන්න සමහරවිට බුදුරජාණන් වහන්සේ ගාවට යනවා. කියලා කියනවා ස්වාමීනි මම හෙට පිරිනවම් පානවා කියලා. ඒකෙන්දී අදහස් වෙන්නේ නැහැ තමන් සියදිවි නසා ගන්නවා කියලා. උන්වහන්සේ කලින් දැකලා තියෙනවා මේ කාලේ වෙනකොට මගේ ආයු සංස්කාර අවසానයි. ගෙනාපු ආයුෂ අවසానයි. ඒක අතකින් මෙහෙම කියත හැකි. දැන් රහතන් වහන්සේගේ කෙනෙක්ගේ ජීවිතය උදාහරණයක් වශයෙන් කියනවා නම් හරියට අර පෙට්‍රල් ඉවර වෙච්ච වාහනයක් වගේ. දැන් හිතන්න වාහනයක් යමින් තිබුණා. ඒකේ යා ඒ වාහනේ පෙට්‍රල් නිසා යම් ජව සම්පන්න ගතියක් තිබුණා ඒකට. එයා බොහොම වේගෙන් ගමන් කරමින් හිටියා. හිතන්න අපි හයිවේ එක යමින් ඉඳලා අපිට තේරෙනවා දැන් ඔන්න ෆුවල් ටැංක් එක ඉවරයි. සම්පූර්ණයෙන්ම පෙට්‍රල් ඉවර වුණා. ඉතින් එතකොට එයාට තේරෙනවානේ දල වශයෙන් මේ ආපු වේගෙට තව යන්න පුළුවන් දුර කොච්චරද කියලා එයාට තේරෙනවානේ යම්සි වශයෙන්.
ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය ව්‍යාධියටපත් වෙලා අපිට ලෙඩ රෝග වෙලා එහෙම ඉන්නවා වගේම ඒ ස්වභාවය. එතකොට
වෙන්න පුළුවන්. ඉතින් මොකද උන්වහන්සේට නැහැනේ අර කෙනෙකුම් පුජ්‍යලයක් මම කිව්වද මේ එකක් නැහැ. දැන් මේ සම්පූර්ණ එකකින් කියනවා නම් අර සෞපාදිශේෂ නිර්වාණයක් අත්දකින්න කෙනෙක් නේද? කියන්නේ
එහෙම
මොකද්ද? කන්දේ සහිත නිර්වාණය අත්දකින්න කෙනෙක් නේ. දැන් මේ ඊළඟට යන්නේ අනුපාදිශේෂ නිබ්බාන. ඒකේ සෝපදිසේස නිබ්බාන මට්ටමකදී උන්වහන්සේට වැටහෙනවා ඇති. තව මෙච්චරයි මේකේ මේ යන විදිහට නයි යන්න තියෙන්නේ. ඊට වඩා එහාට යන්න හැකියාවක් නැහැ. ඒ මේ අවබෝධයෙන් ඊට පස්සේ යන්න යනවා බුදුහාඳුරෝ හම්බෙන්න. කියලා කියනවා සාමීනි මට මෙච්චරයි කාලය ඉතිරිලා තියෙන්නේ. මට අවසරයි කියලා වැඳලා සමාව අරගෙන ඉතින් ඉවර වෙන්න හරිනවා. ඉවර වෙන්න ඉඩ හරිනවා.
එහෙම පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝම නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ චින්තා හෙටි ආරච්චි මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, අවසරයි.
ඔව් පොඩ්ඩක් හයියෙන් කියන්න, එහෙනම් මදි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මේ ඔබ වහන්සේ දේශනාවේ මුලින් කියපු එකක් ස්වාමීන් වහන්සේ, මේ කුසලයේ සමාදම් වීම ගැන ඔබ වහන්සේ කිව්වනේ, අන්න ඒක අපි කරන්නේ කොහොමද කියලා ගැන් පොඩි පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? කුසලයේ සමාදම් වෙනවා කියන එක.
ඔව් දැන් මට නම් හිතෙන විදිහට දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ අර සීලය ගැන කියද්දි විරති සීලයක් ඊළඟට චාරිත්‍ර සීලයක් වශයෙන් දෙපැත්තක් පෙන්වනවානේ. දැන් විරති මට්ටමකදී වලකින පැත්ත වෙනම තමයි අවධාරණය කරන්නේ. තාම අපෙන් සත්තු මැරෙනවා. ඉතින් සත්තු නොමර ඉන්න හදනවා. තාම හොරකම් කිරීම සිද්ධ වෙනවා. ඉතින් නොකර ඉන්න උත්සාහ කරනවා. දැන් ඒතර නොකිරීම පැත්ත ගැන තමයි මතක් කරලා දෙන්නේ. හැබැයි හිතන්න යම් අවස්ථාවක දැන් මේකේ යම් ප්‍රගුණ බවක් ලැබුණා. එතන දැන් අන්න යාට පුළුවන් දැන්. සෑහන කාලයක් තිස්සේ හතෙක් මරලා නැහැ. සෑහන කාලයක් තිස්සේ හොරකමක් කළා නැහැ. සෑහන කාලයක් තිස්සේ මිත්‍යා මේ මොකද්ද ඒකට කියන්නේ කාමිත්‍යාචාරයක යෙදෙලා නැහැ, බොරුවක් කියලා නැහැ, රහමිර පානය කළා නැහැ. දැන් එයාට ඒක ඉන්න පුළුවන්. දැන් එයාට ඒ විශ්වාසය ඇති වෙලා දැන් අන්න කරන පැත්තකට දානවා, චාරිත්‍ර ශීලයේ පැත්තකට දානවා. දැන් එතකොට ප්‍රාණ ඝාතය කරනවා වෙනකොට දැන් අබේ දානේ දීමේ පැත්තක්, අවිහිංසාව පැත්තක්, මිත්‍රශීලීත්වයක්, මෛත්‍රියක් එයා දැන් ප්‍රගුණ කරනවා. එතකොට සොරකම් කරනවා වෙනකොට ඊට හාත්පසින් විරුද්ධ තව කෙනෙකුට දෙයක් දෙන ගතියක්, දානයක් ඒ පැත්ත ප්‍රගුණ කරනවා. එතකොට කාම මිත්‍යාචාරයක් කරනවා වෙනුවට බ්‍රහ්මචාරීව සිටීමක් ප්‍රගුණ කරනවා. ඊළඟට මුසාවාදයක් වෙනුවට සත්‍යයක් කතා කරනවා, නිවැරදි තැනදි කතා කරනවා, නිවැරදි ස්ථානයේදී කතා කරනවා, නිවැරදි කාලයේදී කතා කරනවා. කතා කරන දේ බොහොම අර්ථ සම්පන්න දෙයක් කරනවා, සමගි සම්පන්න පැත්තක් ගැන කතා කරනවා. ඉතින් ඔය වගේ අර මේකේ අපි කියන ධනාත්මක පැත්තක්, සුභවාදී පැත්තක් එන්න තමයි දැන් මේ යෙදෙන්නේ. එතකොට අන්න සමාදන් වෙනවා. එතකොට අන්න කුසලයක් සමාදන් වෙනවා කියලා කියන්න පුළුවන්.
ඒකෙන් ස්වාමීන් වහන්සේ දැන් අපි නිකන් අර පංසය සමාදන් වෙනවා වගේ වචනෙන් කියලා නිකන් අපි මොකද්ද නිකන් ඒක නිකන් උපාදානය කරනවා වගේ, අභිනන්දනය කරනවා වගේ දෙයක්ද? එහෙම නැත්නම් අපි දන්නවා දැන් අපි මෙච්චර කල් සිල් රැකලා තියෙනවා කියලා නිකන් හිතන ඒක අර කොහොමද කරන්නේ කියන එක තමයි.
ඒක තමයි මම දැන් කිව්වේ. දැන් කොහොමද කරන්නේ කියන එක තමයි කිව්වේ.
ඒ කියන්නේ මට තේරෙනවා ස්වාමීන් වහන්සේ, දැන් සීලය රැකගෙන ඉන්න මට්ටම මට පැහැදිලි. ඒ කියන්නේ මං අර ස්ටෙප් බයි ස්ටෙප් ගියේ එක මං දන්නවා. ඒ බොහෝ දුරට රැකගෙන දැන් රකින්න නෙමෙයි රැකගෙන තත්ත්වය තියෙන බවත් මම දන්නවා. හැබැයි ඒක අනුමෝදන් කරනවා කියන එක, දැන් කියන සමාදන් වෙනවා කියන එක මම නිකන් ඒක නිකන් අර වඳිනකොට කියන්න ඕනේ වගේ දෙයක්ද කියන එක තමයි මට තේරෙන්නේ නැත්තේ.
නෑ නෑ, ඒ මට්ටමක් නෙමෙයි මේ කතා කරන්නේ. දැන් සම්මා වාචාවේ සීලයේ ටිකක් එහා ගිය මට්ටමකදී දැන් චාරිත්‍ර සීලයකදී ඒතර අර අකුසල පක්ෂයේ වෙනුවට කුසල පක්ෂයක් සමාදන් වෙනවා. තව කෙනෙක් කරන කුසලයක් පවා එයා සමාදන් වෙනවා. තමන් පවා ඒකේ කුසල පක්ෂයක් දිනු කරනවා. මේක මම කියන්නේ නිකන් දැන් සත්තු නොමර ඉන්නවම නෙමෙයි. ඒ වෙනුවට තමන් තුල අවිහිංසාවාදී බවක් දිනු කරනවා. අවිහිංසා සංකප්පයක් දිනු කරනවා. මිත්‍රශීලී සංකප්පයක් දිනු කරනවා. දැන් එතකොට දැන් වර්ධනය කිරීමක් නෙමෙයි. නිකන් අරක නොකර සිටීමෙන් නතර කළා නැහැ. ඒ වෙනුවට සුභවාදී පැත්තක් මෙයා දැන් මෙයාගේ හිතේ ප්‍රගුණ කරනවා. වර්ධනය කරනවා.
එතකොට අර භාවනා කරන එක වුණත් අර අපි සමාදන් වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ දැන් අර අපි භාවනා ඉවර වෙලා සම්හරවට ප්‍රාර්ථනා කරනවා වගේ එකකුත් තියෙන්නේ. අපි රැකපු සීලය සමාදන් වෙලා වගේ ඒ වගේ නෙමෙයි නේද?
ඒ ඉතින් එක එක මට්ටම් වලින් ඉතින් කියන්න වෙන්නේ යතම් කෙනෙක් ඉතින් අදිෂ්ඨාන කරනවා මගේ මේ සීලයෙන් යහපතක් වේවා නැත්නම් මේක සීලය අනිත්‍යයත් අනුමෝදන් වේවා කරපු කුසල් අනුමෝදන් වේවා ඉතින් ඒකේ ඉතින් එච්චර වැරද්දක් නැහැ.
එහෙමයි අම්මා මම හිතන්නේ මට වැටුණා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
මොහොම පින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනය අරුණ මානතුංග මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මේ අහන්නේ ටිකක් මූලධර්ම ප්‍රශ්නයක් හැබැයි භාවනාව සම්බන්ධව සාමිනහන්ස මේක මට ඇතිවෙච්ච ගැටලුවක් සබ්බාසව සූත්‍රය කියවන කොටයි. එතකොට සතර සතිපට්ඨානේ චිත්තානුපස්සනාව කියවන කොටයි ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ වගේම තව ටිකක් විමසලා බලනකොට මට තේරුණා මේක නිසා මේ අහන්න යන ප්‍රශ්නේ නිසා වෙන සමාජීය වශයෙන් ධර්මයේ යම්කිසි විකෘති කිරීමකුත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා හිතුණා මේක අහලා මගේ දැනුම පිරිසිදු කරගන්න එක වටිනවා කියලා. දැන් සබ්බාසව සූත්‍රයේදී අහන එක ප්‍රශ්නයකදී ඒ කියන්නේ දක්වන ආශ්‍රව නැති කරගන්න මාර්ගයකදී විශේෂයෙන්ම සෝවාන් ඵල තත්වයේදී නැතිවන ආශ්‍රව ගැන සඳහන් කරනකොට කියනවා මේ මහණෙනි යම් ධර්ම කෙනෙකුන් මෙනෙහි කෙරේ නම් මෙනෙහි නොකළ යුතු ධර්මයෝ කවර හුදයත් මහණෙනි යම් කෙනෙක් ධර්ම කෙනෙකුන් මෙනෙහි කරන්නාහුට නූපන් කාමාශ්‍රව කෝ උපදීද. එතකොට කාමාශ්‍රව උපදින එක දැනගෙන එතන කියනවා. එතකොට මං චිත්තානුපස්සනාව පැත්තෙන් කිව්වොත් ඉද භික්කවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. මහණෙනි මේ ශාසනයේ මහණතෙම රාග සහිත වූ සිත රාග සහිතයයි දනි. එතකොට දැන් මෙතන මේ දෙකේම ගොඩක් සමානකමක් තියෙනවා මේ කියන කතා දෙකෙන්. නමුත් බුදුරජාණන් වහන්සේ අපේ සබ්බාසව සූත්‍රයේදී ඒ සමාන කරුණු දෙකෙන් එකක් අරගෙන ඒක සෝවාන් අංගවලට සම්බන්ධ කරලා තියෙන සෝවාන් තත්ත්වයේදී නැති කරන්න තියෙන දෙයක් හැටියට. ඒතර එතන භාවනාව කියලා ඒ සූත්‍රයේ භාවනාව කියන සඳහන් කරන්නේ බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට විතරයි. නමුත් මේ දෙකම සමාන නිසා ඒ වගේම චිත්තානුපස්සනාව කියන්නේ පැහැදිලිවම විපස්සනාව නිසා ඒක භාවනාවක්. එතකොට දැන් මේ අර සබ්බාසව සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ බොජ්ජංග ධර්ම ගැන විතරක් කියනකොට භාවනාව කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? දෙවෙනි කාරණේ මට තේරිච්ච එක තමයි ඒ උනාට එහෙම කිව්වට බොජ්ජංග ධර්ම නැතුව සෝවාන් වෙන්න බැහැනේ. ඉතින් එතකොට මේ එතන යම්කිසි විද්‍යකට පරස්පර බවක් හැඟෙනවා. ඒතර මට හිතන්න තියෙන්නේ දැන් අර මේ සබ්බාසව සූත්‍රයේදී භාවනාව කියලා වෙනම කොටසක් අරගෙන ගැඹුරු භාවනාවක් හැටියට බොජ්ජංග ධර්ම පෙන්නනවා දෝ කියලා සැකයක් ඇති වුණා. මොකද යම් යම් කොටස් අද මේ ටිකක් විකෘති කරලා කියනවා. එතකොට එහෙනම් මේ සෝවාන් වෙන්න භාවනාව කරන්න ඕනේ නැහැ කියලා. නමුත් එහෙම දෙයක් නෙවෙයි කියන එක මට හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන පිරිසිදු කර ගැනීම කරන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. තෙරුවන් සරණයි.
මම තේරුම් ගන්න තියෙන ඇත්තටම සබ්බාසව සූත්‍රයේ දැන් එතකොට ක්‍රම හතක් ගැන කියවෙනවා. ඒ ක්‍රම හතම අපිට ඒ අවස්ථානුකූලව ප්‍රයෝජනවත් වෙනවා. අපි භාවනාව කියන එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට සංවර වීම ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. යෝනිසෝ මනසිකාරය නැත්නම් දසනා පහතබ්බා කියන එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට නරක මිනිසුන් ඇසුරු නොකර සිටීම ඒ වගේ පැති ඒ පරිවර්ජනා පහතබ්බා කියන එක ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට හිතේ කෙලස් තියාගන්න නැතුව හිතෙන් කෙලස් අයින් කරනවා, විනෝදනය කරනවා කියන එක විනෝදනාය පහතබ්බා කියන එක වෙන ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා. ඔය විදිහට ඔය ක්‍රම හත අවස්ථානුකූලව අපි හැමෝටම මුළු මාර්ගයේදීම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එතකොට තාම මේ සෝවාන් වෙලා සිටීම හෝ නොසිටීම කියන එක නෙමෙයි, අපි දහමක් ප්‍රගුණ කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන්ම මේ හතේම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. හැබැයි මනතුංග මහත්තයා කියන වගේ ඒ අවසාන කොටසදී භාවනා පහතබ්බා කියන කොටසදී බුදුරජාන් වහන්සේ මතු කරලා දීලා තියෙන්නේ බොජ්ජංග ධර්ම හත පමණයි. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ බොජ්ජංග හතට නැත්නම් එකපාරට අපිට එන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් වෙනත් සූත්‍රයක් ගත්තොත්, දැන් ආනාපාන සති සූත්‍රය ගත්තොත්, ඒකෙදී මුලින්ම ඔන්න සතිපට්ඨාන නැත්නම් ආනාපාන සතිය ගැන කියනවා. ඒකේ කායනුපස්සනාව කොටස ගැන කියනවා. ඊට පස්සේ ආනාපාන සතියම පාවිච්චි කළ කොහොමද වේදනානුපස්සනාවක් වඩන්නේ? චිත්තානුපස්සනාවක් වඩන්නේ. ධම්මානුපස්සනාවක් වඩන්නේ. එතකොට මේ සතර සතිපට්ඨාන ධර්ම ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා මේ සතර සතිපට්ඨානයන් බහුලීකృత කරනවන්නම් අන්න බොජ්ජංග ධර්මයන් වඩත හැකි, වඩන්න පුළුවන් කියලා කියනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා සතිපට්ඨාන ධර්මයන් මේ බොජ්ජංග ධර්ම ප්‍රගුණ කිරීම සඳහා මූලික අඩිතාලම සපේනවා. මේ පෙරහුරුව ලබලා දෙනවා. බොජ්ජංග වලින් පටන් ගන්න බෑ. ඒ වගේ දෙයක් තමයි මම තේරුම් ගන්න තියෙන්නේ. එතකොට සතිපට්ඨානයෙන් පටන් ගන්න පුළුවන්. කායනුපස්සනාවෙන් එහෙම පටන් අරගෙන අපිට අනුපූර්ව ප්‍රතිපදාවක යෙදෙන්න පුළුවන්. ඒකට සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ වෙමින් යනකොට අන්න බොජ්ජංග මට්ටමක් දක්වා අන්න හිත වැඩෙනවා. ඊට පස්සේ අන්න බුදුරජාණන් වහන්සේ කියන නේද සතිපට්ඨාන මට්ටමෙන් බොජ්ජංග මට්ටමට ගියා. බොජ්ජංග මට්ටමින් අන්න විඥා විමුක්ති මට්ටමක් ප්‍රකාශ කරනවා. එතකොට මේවායේ ඇත්තටම දැන් ඒ සූත්‍ර අනුව තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. දැන් ආනාපාන සති සූත්‍රයේදී එතකොට සතිපට්ඨාන ආනාපාන සතියක්, සතර සතිපට්ඨානයක්, බොජ්ජංග ධර්ම හතක්, ඊළඟට විඥා විමුක්ති කියන ධර්ම දෙකක්. එකක්, හතරක්, හතක්, දෙකක්. ඔය විදිහට පෙන්නනවා. දැන් තවත් සූත්‍ර ගත්තොත් ඒවැදී කෙනින්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රකාශ කරනවා. සතිපට්ඨාන ධර්ම හතරක්, ඊළඟට සම්‍යක් ප්‍රධාන වීර්ය හතරක්, ඊළඟට සතර ඉද්ධීපාද හතරක්, පංච ඉන්ද්‍රිය ධර්ම විදියට ඒවා පහක්, බල ධර්ම වශයෙන් පහක්, ඊළඟට බොජ්ජංග ධර්ම වශයෙන් හතක්, අරහතාංග මාර්ග වශයෙන් අටක් ඔය විදියට ප්‍රකාශ කරනවා. ඒ විදිහට ඒ අනුව බුදුරජාන් වහන්සේ ඇතැම් වෙලාවන්වලදී හකුලෝල ප්‍රකාශ කරලා තිනවා, කෙටියෙන් ප්‍රකාශ කරලා තිනවා, ඇතැම් තැන්වලදී විස්තර වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ හකුලුවා ප්‍රකාශ කරපු පමණින් අපිට කියන්න බෑ මෙතෙන්දී මේ ඉතිරි ටික ප්‍රකාශ කළේ නැහැ කියලා. ඒකට දැන් සබ්බාසව සූත්‍රයේදී අපිට බොජ්ජංග ධර්ම විතරයි එතන ප්‍රකාශ කරලා තියෙන්නේ කියන එක විතරක් අපිට අරගෙන අපි කිව්වොත් එහෙම නෑ, මෙතෙන්දී අනිත්‍යව මොකක්වත් නෑ, මේවා මේ කතා කරලා තියෙන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට පමණයි, භාවනා කරන්න අවශ්‍ය නෑ එහෙම පක්කර කියනවනම් එතන තියෙන්නේ විකෘතියක් තමයි. ඉතින් මේ සම්බස සූත්‍රයේ ක්‍රම හතක් තියෙනවා. ඒ ක්‍රම හතම අවස්ථානුකූලව යෝගාවචරයට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ඔබ වහන්සේට පින් සිදු වෙනවා.
ඊළඟ පැණිය බුද්ධි රණවීර මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්සේක ගැටලුවක් සහ යෝජනාවක් තියෙනවා. ගැටලුව තමයි අපි අත්දකින අනිශ්චිත ස්වභාවය ඊ මැදුම් පිළිවෙතයි අතර සම්බන්ධය පොඩ්ඩක් පුළුවන් නම් පැහැදිලි කරන්න කියන එක. යෝජනාව තමයි ස්වාමීන් වහන්ස මේ සූත්‍ර මාලාව ඇතුළෙන් භාවනා නොකරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන නිසා ඒක මාධ්‍යයක් ඔස්සේ ප්‍රචාරය කරන්න අපි රික්වෙස්ට් එකක් කරන්නේ කොහොමද කියන එකයි දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ.
අපේ මුල් ප්‍රශ්නේ ගත්තොත් මේ ඒ කියන්නේ මැදුම් පිළිවෙතයි අනිශ්චිත භාවයයි කියන්නේ, ඉතින් ඒ කියන්නේ මැදුම් පිළිවෙත කියන එක ඇත්තටම විවිධ පැතිවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අච්චානගත සූත්‍රය ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා අන්ත දෙකක් තියෙනවා. ඇත කියලා ඒකාන්තයක් තියෙනවා, නැත කියලා ඒකාන්තයක් තියෙනවා. ඒතර මේ අන්ත දෙක ගන්න නැතුව මම මැද්දෙන් ධර්මයන් මැද මාවතකින් මැද පිළිවෙතකින් දහමක් දේශනා කරනවා කියලා ඊට පස්සේ මැද මාවත වශයෙන් පෙන්වන්නේ මේ ආෂ්ටාංග මාර්ගය, එහෙම නැත්නම් පටිසෝපපාදේ. පටිසෝපපාදේ මුල් කරගෙන යන මාර්ගයක් තමයි පෙන්වන්නේ. තවත් පැත්තකින් මැදුම් පිළිවෙත වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය පෙන්වනවා. ඉතින් එතකොට නඩ තවත් පැත්තකින් ආරෂ්ඨාංග මාර්ගයේ එක පැත්තක් තමයි ඔය අනිශ්චිත ස්වභාවය කියලා කියන්නේ. දැන් කෙනෙක් ආරෂ්ඨාංග මාර්ගය ප්‍රගුණ කරමින් යනකොට එයාගේ හිතේ අනිවාර්යෙන් සම්මා දිට්ඨියක් වැඩෙනකොට සම්මා සංකප්පයක් වැඩෙනකොට ඉතින් මේ විදිහට මේ සීල සමාධි ප්‍රඥාවන් වැඩෙනකොට එයා ලබන එක අත්දැකීමක් තමයි අනිශ්චිත භාවය කියලා කියන්නේ. හිත උපාදානයන් කෙරෙන් අයින් වෙනවා. හිත දැන් දේවල් ග්‍රහණය නොකර ඉන්න ඉගෙන ගන්නවා. එතකොට අන්න මේ ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රතිඵලයක් නැත්තම් මැදුම් පිළිවෙතේ යම්කිසි සම්දිස්ථානයක් තමයි මේ පිවිසලා තියෙන්නේ. මැදුම් පිළිවෙත කියන මේ මැදුම් මාර්ගයේ යද්දී හම් වෙච්ච එක්තරා සම්දිස්ථානයක් තමයි තියෙන්නේ. එතකොට මේ එතකොට විපස්සනා ඥාන ඔක්කොම එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරද්දී හම් වෙන යම් යම් සම්දිස්ථාන කියලා කියන්න පුළුවන්. එතකොට මේක මේකෙන් බැහැර වෙච්ච දෙයක් නෙමෙයි. මැදුම් පිළිවෙතේම තියෙන සම්දිස්ථානයක් තමයි අනිශ්චිත ස්වභාවය කියලා කියන එක.
එතකොට ස්වාමීන් වහන්සේ ඔය අනිශ්චිත ස්වභාවය අත්දකින්න කෙනෙකුට තවත් නිකන් තවත් හිතක් කතා කරනවා වගේ එහෙම එකක් අත්දකින්නකොට ඒක කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් හොඳටම හිත සමාධියෙන් දැන් අපේ ඒ එක හිතක් තියෙනවා හොඳටම තැම්පත් මුකුත් නැහැ ස්වාමීන් වහන්සේ තන. නමුත් මට දැන් තවත් එකක් තවත් කතා කරනවා වගේ දැක් බැරිනවා.
ඔව් දැන් ඒක තමයි. දැන් අපිට සාමාන්‍යයෙන් අපි තුල තිබුණ ඔය කතා කරන හිත තනිකරම අපි හිතේ ඒ කතා කරන හිතත් එක්ක වල් වැඩිච්ච ස්වභාවයක් තමයි අපේ තිබුණේ. අපි මේ කතාවේම පැටලිලා ප්‍රපංචවල පැටලිලා තමයි අපි හිටියේ කාලය ගත කළේ. ඉතින් එතකොට අපි සම්පූර්ණයෙන් මුලා වෙච්ච ගතියක මේ ප්‍රපංචවලින් මැඩපවත් වෙච්ච ගතියක ප්‍රපංචවල වහලෙක් වෙච්ච ගතියක තමයි අපි ජීවත් වුනේ. දැන් එහෙම හිටපු අපි දැන් පොඩ පොඩ ප්‍රතිපදාවක් අනුගමනය කිරීම හරහා ප්‍රපංච සමනය වෙලා දැන් අපි එනවා නිෂ්ප්‍රපංච ප්‍රතිපදාවකට. ප්‍රපංචවලින් තොර ප්‍රතිපදාවකට එනවා. අනිශ්චිත භාවයකට එනවා. ඇතුළත සමනය වීමකට එනවා. හැබැයි තාම 100%ක් පිරිසුදු වෙලා නැහැ. තාම නිකන් බැහැරෙන් වෙලා වගේ නිකන් ඈතින් වගේ අර ප්‍රපංච ධාරාව තාම තියෙන්න පුළුවන්. ඒක ලාවට නිකන් කතාවක් කියනවා. හැබැයි ලොකුවට බාධා කරන්නේ
නැහැ. ඔව් ඒක ඇලෙන්නේ නැහැ.
ඇලෙන්නේ නැහැ. අන්න හරි. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි උදාහරණයක් වශයෙන් කියනවා අපි හිතමු යා දකින්නවා රූපයක් දකින්නවා හැබැයි හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. සද්දයක් ඇහෙනවා හැබැයි තාම හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. ගඳ සුවඳක් දැනෙනවා හිත ඒක එක ගිහිලා පැටලෙන්නේ නැහැ. ඔය විදිහට යද්දී හිතේ නිකන් ලාවට වගේ හිතට සිතිවිලි එනවා හැබැයි හිත ඒක එක පැටලෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ අර මේ හතම අරමුණු සමාන අරමුණු හයම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අනිත් අරමුණු හයම ඒව නැති වෙලා නැහැ. ඒව තියෙනවා හැබැයි දැන් ටිකක් ඈත තියෙන. අපේ ඇතුළත තියෙන යම්කිසි සංසිඳීමක් ඇතුළේ තියෙනවා එක්තරා අන්දමක ආරක්ෂිත භූමියක්. මේ ආරක්ෂිත භූමිය අපි තනා ගත්තට මොකද තාම හැබැයි ළඟ ටිකක් ඈතට වෙන්න අරව තාම තියෙනවා. අපේ ආරක්ෂිත භූමිය තාම 100%ක් සම්පූර්ණ වෙලා නැහැ. ඔන්න ඔය ගැතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕක අපි තව තව ප්‍රගුණ කරමින් යනකොට ඔය ප්‍රපංචය දුර්වල වෙන්න ගන්නවා. තව තව ප්‍රපංචය දුර්වල වෙනවා. එතකොට ඇතුලේ කතාව සම්පූර්ණයෙන්ම සමනය වෙනවා. හිතන්න පූර්ණ නිශ්ශබ්දතාවයක් කෙනෙක් අත්දකින්නවා කියලා. අන්න ඒ වගේ මට්ටමක් දක්වා තමයි අපි පොඩ පොඩ ගමන් කරන්නේ. ඉතින් ඒක ඉතින් කාලයක් යමින් යද්දි තමයි සිද්ධ වෙන්න තියෙන්නේ.
ගිහි ජීවිත ගත කරන කෙනෙකුට ඒ පූර්ණ නිශ්ශබ්දතාවයක මේ හිටින්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
බැරි නැහැ. ඔව් බැරි නැහැ. මොකද ඒ කියන්නේ දැන් අපි මේ කතා කරන්නේ තාම මේ ප්‍රතිපදාවේ යන මේ පිරිසක් වශයෙන්නේ. ඒ පිරිසේ ගිහි ජීවිත ගත කරපු ආර්ය මට්ටමටපත් වෙච්ච අය බුදුරජාන් වහන්සේ කාලේ ඉඳලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් දරුවන් 16ක් වදපු විසාකාව සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නම. ඊට පස්සේ මේ ලොකු මේ ව්‍යාපාර කරපු අනේපිඬු සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ තව අපි හිතුවොත් අර කවුද මේ බන්දුල මල්ලිකාව ඉතින් එයා ඇවිල්ලා අනාගාමි වෙච්ච කෙනෙක්. එයාටත් දරුවෝ 16ක් ඉඳලා තියෙනවා. අනාගාමි වෙච්ච කෙනෙක්. ඉතින් දැන් බැලුවාම ඉතින් මේ කාලේ නම් නැහැ නේ එහෙම නේද? දරුවෝ 16ක් ඉන්න අය නේද?
එහෙමයි සයින්.
ඒ නිසා ඉතින් මේ ගිහි ජීවිත ගත කරපු අය ආරේ මට්ටමේ ඉඳලා තියෙනවා ඉතින්. ඒ නිසා අපි මේක මේ කාලේ කරන්න බෑ කියලා බහැරට දැමීම නෙමෙයි තියෙන්නේ. අපි මේ ප්‍රතිපදාවේ දිගට ගමන් කරන්නයි තියෙන්නේ. ඉතින් එතකොට අපේ තුල ටික ටික ආශ්‍රවයන් ඡෙවිවි ඉතින් වෙන්න ඕන දේ වේවි.
ඉතින් සෝවාන් වෙච්ච කෙනෙකුයි රහතන් වහන්සේ නමකගේ අතර එතකොට ඒ මොකද්ද ස්වාමීන් වහන්සේ එතකොට තියෙන වෙනස?
ඔව්. ඒක තමයි. එතෙන්දී ඒවා ඉතින් අර කෙලස් මට්ටම් වලින් තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් එක එක දැන් සාමාන්‍ය සංයෝජන මේ 10ක් පෙන්නනවා. ඒ සංයෝජන 10ෙන් 3ක් සම්පූර්ණයෙන්ම ෂේ වුණා නම් ඒක සෝවාන් මට්ටම වශයෙන් පෙන්නනවා. තවත් දෙකක් ටිකක් තුනී වුණා නම් සතදාගාමි වශයෙන් පෙන්නනවා. ඒ දෙකත් සම්පූර්ණයෙන්ම ෂේ වුණා නම් එතකොට සංයෝජන ඔක්කොම 5ක් නැති වුණා නම් අනාගාමි වශයෙන් පෙන්නනවා. ඉතිරි සංයෝජන 5ක් නැති වෙලා සියලුම සංයෝජන 10ම නැති වුණා නම් ඒක රහත් වශයෙන් පෙන්වනවා. ඒ වගේ අර කෙලස් ප්‍රහාණයේ පමණට කෙලස් ප්‍රමාණයේ නැත්නම් ප්‍රමාණය අනුව තමයි මේ මට්ටම් පෙන්ලා දීලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අර ධර්ම ප්‍රචාර අර මිස්ටර් හේමන්තගෙන්ද පර්මිෂන් ගන්න ඕන ස්වාමීන් වහන්සේ?
ඒක හා කතා කරලා බලන්නකෝ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. ගොඩාක් පිං සිද්දෙන්න.
හොඳයි.
ඊළඟ පැනේ ශාන්ත්‍රි මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමින් වහන්ස, අපේ පින්වත් ස්වාමින් වහන්ස, අද ධර්ම දේශනාව අනුව ඔබ වහන්සේගෙන් මට අහන්න කැමති බුරු කීමේ සම්බන්ධව. ඒක ස්වාමින් වහන්ස මේ අල්පසාවාද්‍ය මහාසාවාද්‍ය කියලා දෙකක් ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට මේ ඒ අනුව මේ මම මිත්‍රිකලේ දාන දෙන්නේ ගිය දවසේ දැන් අවුරුදු 35කට විතර කලින් අපේ ධම්ම නිසන්ති ස්වාමීන් වහන්සේ මට මම ඔය ප්‍රශ්නේම ඇහුවා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මට දේශනා කළේ මෙහිමයි, මිත්‍රිකල දැන් යන කෙනෙක් අකමැති නම් එතන කියන්න ඒ යන මාර්ගයේ තියෙන තැනක් කොහෙද කියලා කිව්වට ඒක වැරද්දක් නෑ කියන එක තමයි ඒ ස්වාමීන් වහන්සේ මට ඒ දවස්වල කිව්වේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක බොරුවක් වෙන්නේ නෑ කියන එක. ඒක ඔබ වහන්සේගේ අදහස මොකද්ද ස්වාමීන් වහන්සේ ගැන කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
අල්පසාවද්ද මහසාවද්ද වශයෙන් පෙන්වන්නේ ඒ කියන්නේ දැන් හිතන්න අපේ බරපතල බොරුවක් නම් කිව්වේ. ඒ කියන්නේ ඒ හරහා ලොකු මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණා. ඒ හරහා බොහෝ පිරිසක් නොමග ගියා. ඉතින් අන්නේ වගේ මට්ටමකදී මේ මහා සාවද්දේ ගතියක් තියෙනවා. දැන් අපි හිතමු දැන් කේලමක් කියනවා. ඒ හරහා බොහෝ පිරිසක් මේ විරසක වුණා. ඒ අය අතර තිබිච්ච සමගිය සම්පූර්ණ බිඳ වැටුණා. අන්න එතන මහා සාවද්දේ ගතියක් තියෙනවා. අපි හිතමු අපි කරපු කතාවක් අපි ගැලපෙන්නේ නැති තැනක කරා. ඒ හරහා ලොකු පිරිසකගේ හිත රිදුණා. ඉතින් අර ඒ අපි කරපු වැරැද්දේ බරපතල කම අනුව තමයි මහා සාවද්දය කියලා කියන්න වෙන්නේ. අපි අල්ප සාවද්දය කියලා කියද්දි හිතන්න අපිට කියුණා යමක්. හැබැයි එතන යම්කිසි ප්‍රමාණයකට චේතනාපූර්වක බවක් තිබුණා. ඒ අහපු කෙනාගෙත් කිසිම සීලයක් තිබුණෙත් නැහැ. හැබැයි යා නොමග ගියා. ඉතින් එතකොට එතන අල්ප සාවද්දය වශයෙන් පෙන්නනවා. හැබැයි අපි බොරුවක් කියලා ඒ බොරුවට රැවටිච්ච කෙනා කොහොම සිල්වතෙක්. හැබැයි අපේ වචනේ රැවටුණා. එතෙන්දි මහා සාවද්ද ගතියක් තියෙනවා. එතකොට ඒ අපේ බොරුවට අපේ කේලමට ලක් වෙච්ච තැනත්තාගේ ಗುಣ ප්‍රමාණය අනුවත් අල්ප සාවද්ද මහා සාවද්ද ගතිය තීරණය වෙනවා.
බොම් බ්‍රැඩ්ලි ස්වාමීන් වහන්සේ ඒක දැනගන්න තමයි සේ බොම් පින් සිද්ද වෙනවා. වහන්සිට පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ පැනේ කාලිංග ගුණරත්න මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ මගේ අල්බුක් කියලා තිබුණේ ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සගේ අද සම්මා වාචා ගැන කතා කරනකොට එක උදාහරණයක් ගත්තා. තමන් ළඟ වැඩ කරන පුද්ගලයෙක් ඒ තමන් කියපු දේ වැඩ කරේ නැත්නම් ඒට උරණ වී තමන් මොකක් හරි ඒකට ඇක්ෂන් එකක් ගන්නවා. අපි කියමු ඒ ගැන ඔහු ගැන බොරු ප්‍රචාරය කළා, නැත්නම් ඔහු ගැන සම්පත් පලාපයක් කියලා වගේ ඔහු ගැන යම් කිසි මේ පලියක් ගැනීම වගේ. නමුත් ඒ පුද්ගලයාම ඒ ගැන හිතලා නෑ, මේක ඒක ආදීනව වැඩ දැකලා ඒක නොකර ඉන්නවා. එතකොට සුවනස අර තමන් කරන්නේ කිය සමාවා වාචාවෙන් ඒක බේරිලා සම්මා වාචාවට පැමිණියා. මට වැරදුනා දන්නේ සුවනස, මට ඇහුනේ ඒ අවස්ථාව සුවනහස කිව්වේ ලෝකෝත්තර සම්මා වාචා මාර්ගයට වැටෙනවායි කියලා. දෙතන සුවනහස මට ඇහුනේ ඒ විදිහට. එහෙමද සුවනහස?
ඔව්. මෙතෙන්දී කියන්නේ මම දකින්නේ දැන් අතන අපිට හරියට අමාරු මේ ඉරක් ඇඳලා පෙන්නන්න. දැන් මෙන්න මේ කෑල්ල ලෝකෝත්තරය, මේ කෑල්ල ලෞකිකය කියලා. දැන් අර ලෝකෝත්තර මට්ටමේදී බුදුරජාන් වහන්සේ විශේෂයෙන් මතක් කරන්නේ එයා දැන් සතියක් දිනු කරමින් වෑයමක් දරමින් නිවරදිව මෙන්න මේකයි මිච්ඡා වාචාව, මේකයි සම්මා වාචාව කියලා හොඳ ප්‍රඥාවක් සහිතව එයා දැන් පුළුවන් තරම් තමන්ව හික්මවා ගන්න හදනවා. මෙතෙන්දිත් දැන් මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැති බවත් පොඩ පොඩ තේරුම් ගනිමින් ටිකක් අර ගැඹුරු දහමක් මත පදනම් වෙලා තමයි දැන් මෙයා යන්නේ. එතකොට නිකං අර මම දැන් බොරුණු කියා ඉන්න ඕනේ, මම දැන් පරිගන්න නැතු ඉන්න ඕනේ කියලා අර එතන අර පුජ්‍යල භාවයක්ම මුල් කරගෙන යෑමට වඩා ඊට වඩා චුට්ට ඊට යහා ගිය ගැඹුරකින් තමයි යා දැන් කටයුතු කරන්නේ. එතකොට අර ප්‍රතිපදාවේ වර්ධනයක් තමයි එතන පෙන්නුම් කරන්නේ. ඒ අනුව තමයි දැන් එයාගේ ආශ්‍රව ක්ෂය වෙන්න පැත්තකට එයා ගමන් කරන්නේ. එතකොට දැන් එයා මිච්ඡා වාචාවෙන් බැහැල වෙලා සම්මා වාචාවේ ක්‍රියාත්මක වීම හරහා දැන් අන්න ආශ්‍රව ක්ෂය වෙන පැත්තකට තමයි යන්නේ. දැන් එතකොට දැන් හිතන්න මෙහෙම, දැන් අපි ඒ තරත්තගෙන් පලිගන්න ගිහිල්ලා අපි පරුෂ වචන කියාගෙන අපි පලි අරගෙන එහෙම යනකොට අනිවාර්යෙන් ආශ්‍රව වැඩෙනවනේ. දැන් මෙතෙන්දී එයා ඒ වෙනකොට කොහොමද මේ ආශ්‍රව නොවැඩෙන්න මං කටයුතු කරන්නේ කියන අර එකතකින් අර තමන්ගේ ප්‍රතිපදාවට අනුග්‍රහ කරන ගතියක් තමයි එතන තියෙන්නේ. එතකොට කියන්න පුළුවන් දැන් එයා එතකොට අනාශ්‍රව ප්‍රතිපදාවක යන්න තමයි උත්සාහ කරන්නේ.
එහෙමයි. එහෙමයි. හැබැයි සෝනාංශ එතකොට ඒ අවස්ථාව මම හිතනවා සෝනාංශ ඒක ලෞකික මම වැරදි වෙන්න පුළුවන් සෝනාංශ ඒක ලෞකික සම්මා වාචාව.
ඔව් ලෞකික සම්මා වාචාවෙද්දිත් ඔය දේ කරන්න පුළුවන්. ඉතින් එතෙන්දී හිතන්න දැන් එයා හිතනවා මෙහෙම, දැන් මම මෙතෙන්දී එයාගෙන් පලිගන්න එක හොඳ නැහැ, ඒ මනුස්සයා මෝඩ මනුස්සයා, ඒ මනුස්සයා මෙහෙම මනුස්සයා, මම මෙයාගෙන් පලිගන්න හොඳ නැහැ කියලා එයා නොකර ඉන්නවා. දැන් මෙතන තාම අර අවිද්‍යා මූලික වෙච්ච බවක් තියෙනවා. මොකද තාම පුජ්‍යල භාවයක් මත පදනම් කරගෙනයි එයා ඒක කරන්නේ.
එහෙමයි. හැබැයි
එකම දේ නිකන් අර බාහිරින් බැලුවම එකම දේ තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. කෙනෙක් කරන්නේ එහෙම නෙමෙයි. දැන් හිතන්න තවත් කෙනෙක්. එයා බලනවා අපි දු මෙයා මොකක් හරි මේ සිද්ධිය වුණා. ඇයි මේ හිතේ මේ ගැන තවදුරටත් මේ ප්‍රපංච වෙන්නේ? මේ කතන්දර කියන්නේ මොකද? මේ ගැන හිතේ අපි තුමු චිත්‍රයක් මැවෙන්නේ මොකද? රූප සටහනක් මැවෙන්නේ මොකද? අර මනුස්සයාගේ චිත්‍රය මැවෙන්නේ මොකද? දැන් මෙයා බලන්නේ ටිකක් ඊට වඩා ගැඹුරු අඩියක ඉඳලා. ඊට වඩා ගැඹුරු යෝනිසෝමනසිකාර මට්ටමකින් එයා බලන්නේ පුජ්‍යල භාවයකට වඩා එයා බලන්නේ ඊට වඩා වෙනත් දෘෂ්ටි කෝණයකින්.
එහෙමයි හඳුනේ. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි එතනත් ඒක අනාශ්‍රව නෙමෙයි නේද ස්වාමීන් වහන්සේ? මාර්ග අංගයක් වෙන්නේ නැහැ. ආශ්‍රව සහිතයි ප්‍රතිපි විපාක දෙනවා. මම හිතන්නේ හැදීර නේද ස්වාමීන් වහන්සේ?
නැහැ. ඒක තමයි දැන් අර දෙවනි මට්ටමේදී එයා පුජ්‍යල භාවයක් ගැන හිතන්නේ නැතිව දැන් මේ හිත ගැනනේ බලන්නේ එයා. හිතේ කොහොමද මේවා මේ නිමිති කරන්නේ? හිතේ කොහොමද මේ ද්වේෂයක් ඇති වෙන්නේ? ඒතර හිතෙන් තමයි එයා ද්වේෂය අයින් කරන්නේ. එයා මේ මම පලිගන්නතෝ ඉන්නවා කියන වගේ අදහසකට වඩා දැන් එයා යන්නේ මෙතන මේ හේතුඵල ධම ක්‍රියාත්මක වෙනවා. මේ හේතුඵල අනුව මේ හිතේ දැන් තාම නිරූපණය වෙනවා. මේ තාම හිතේ පටිඝ අනුසයක් ක්‍රියාත්මක වෙනවා කියලා එයා ඒක ධර්මතා වශයෙන් තමයි දකින්නේ. එතකොට එතන අර පුජ්‍යල භාවයකට තියෙන තැන අඩුයි. එතකොට තමයි එහෙමනම් අපිට තේරුම් ගන්න වෙන්නේ මේක අනාශ්‍රව පැත්තකින් තමයි යා දැන් යන්නේ කියලා.
එහෙමයි හඳුරන්නේ. හා හරි ස්වාමීන් වහන්සේ. එහෙම අර පූර්ණ වශයෙන්ම නැති වුණත් තමන් යන්නේ ලෝකෝත්තර මාර්ගය පැත්තට කියලා තමන්ට ඒක හිතා ගන්න වෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව් ඔව්
ආයෙම හන්දරේ බොහොම පැහැදිලි. ඔබ වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ඊළඟ පැනේ ප්‍රභාගමගේ ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. මම ඔබ වහන්සේට ගිය සතියේත් කතා කළා. මම ලැබපු අත්දැකීමක් කිව්වා ස්වාමීන් වහන්සේ. අර මගේ සතිය පිටවල අර මම හුඟක් ප්‍රීතියෙන් ඉන්නවා කියන එක. ස්වාමීන් වහන්ස මේ සිතුවිල්ල මේ මොහොතේ පමණද ස්වාමීන් වහන්ස? එකේ ඇතිත් නෑ නැතිත් නෑ, මේ මොහොත පමණයි කියන එක මට හිතෙනවා. මං කුසල් සිතුවිල්ලක් ඇති කරගත්තොත් එක කුසල් සංස්කාරයක්, එකත් මේ මොහොත පමණයි කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. එතකොට ස්වාමීන් වහන්සේ මම කියන කෙනා මේ කය ඇතුලේ දැන් මේ කය මරණයට පත් වුණොත් දැන් මගේ පිරිසුදු සිත අවිද්‍යාවෙන්ම එළියට ගියොත් මම කියන කෙනා මේ සම්මා සතියද ස්වාමීන් වහන්සේ?
ඔතන නම් පැටලිලි ගතියක් තියෙන්නේ. දෙකද කරගෙන යන්න. ඔය පැටලිලිස් ටික පොඩ පොඩ භාවනාව කරනකොට සතිපට්ඨානයේ වැඩෙනකොට ඔය පැටලිලි අඩු වෙලා යනවා. කියන්නේ අපිට එක පාටම සියල්ල පිරිසුදු වෙන්නේ නැහැ. නිවැරදි අවබෝධයක් නැත්නම් සම්මා දිට්ඨියක් එක පාට අපිට ලැබෙන්නේ නැහැ.
එහෙමයි.
ඒක ක්‍රමානුකූලව පොඩ පොඩ තමයි හිත පිරිසුදු වෙවි තියෙන පැටලිලි ගතිය අඩු වෙවි. මේ අපි මමෙක් හදන්නේ කොහොමද කිය තේරුම් ගනිමින් ඉස්සරහට යන්න තියෙනවා. අර අපි හිතාගෙන ඉන්නවා මෙතන ඉන්න මමෙක් ගැන. නමුත් පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන ඉන්න මමෙක් නෙමෙයි, මේ පහළ වෙන සිතුවිලි හරහා කෘත්‍රිමව හදන මමෙක් තමයි මෙතන මේ තියෙන්නේ. ඒ බඳු ස්වභාවයක් තමයි මේ අවිද්‍යාව මත සිද්ධ වෙන්නේ කියලා වගේ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක දිගට කරගෙන යනකොට පොඩ පොඩ ඉතින් අපි අවබෝධ කරගන්න උත්සාහන්ත වෙමු.
තව පොඩි දෙයක් ස්වාමීන් වහන්සේ, දැන් අම්මා දරුවෝ ඒ සියලු දෙනාටම කරන්න ඕන යුතුයකම් කරාට ඒගොල්ලන්ගේ කායික ප්‍රශ්නයි මානසික ප්‍රශ්නයි මම මගේ කරගන්න බැහැ නේද ස්වාමීන් වහන්ස?
ඔව් අනිවාර්යයි.
ඇයි ප්‍රිය විප්‍රයෝගයට මම මුන්න දීලා නැහැ ස්වාමීන් වහන්ස? ඒක නැති කරගන්න මට කරන්න පුළුවන් එකම දේ ඒ අයට ධර්මය මොන හරි මම දන්න දෙයක් කියලා දෙන දෙයද? ඒ මට පැහැදිලි කළ මාව නිරවැදි කරන්න ස්වාමීන් වහන්ස.
ඔව් ඉතින් කියන්නේ කොහොමත් ඉතින් අපිට මිනිස්සු වශයෙන් ප්‍රිය අප්‍රිය සම්ප්‍රයෝගයට ප්‍රිය විප්‍රයෝගයට ලං මේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක අටලෝ දහම වශයෙන් අපිට ඒ කාලානුරූපව සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අර ඒ බඳු තැන්වලදී සැලෙන්නේ නැතිව තැනකදී අටලෝ දහමට මුහුණ දෙන මනසක් සකස් කරගන්න එක තමයි ප්‍රතිපදාවක් වශයෙන් අපි වඩලා ශක්තිමත් වෙන්නේ. එතකොට තමයි අර උජ්ජල භාවයක් අභිභවා ගිහිල්ලා අවිද්‍යාවක් අයින් වෙලා ගිහිල්ලා ටිකක් ගැඹුරු දහමක් මත පදනම් වෙලා ත්‍රිලක්ෂණයක් අවබෝධ වෙලා විපස්සනාවක් වටහාගෙන අන්න ඒ වගේ ටිකක් අර එක එක ගැඹුරු පැති වලින් තමයි ඉතින් ඒ බඳු ඒ නොසැලෙන මනසක් අපිට හදාගන්න තියෙන්නේ. ඉතින් ඒක අපිට එකපාරටම කියන්න බෑ දැන් අපිට එහෙම තියෙනවා කියලා. පොඩ පොඩ ඉතින් ගමනේ යනකොට ප්‍රතිපදාවේ යෙදෙනකොට ඒ ශක්තිය අපි තුල වර්ධනය වෙනවා.
එහෙම ස්වාමීන් වහන්සේ. අවබෝධ තේරණ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හොඳයි පින්වත්. එහෙනම් අද අපි මෙතනින් අවසන් කරනවා. අද අපි පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් අද දවසේ රැස් කරගත්ත අවසීලම කුසල් දෙවියන් ඥාතීන් සිරි ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු